ತಲಸ್ವಿನಿ ಅಧಿಕಾರಿಯು ಮಹಾಜನ ಆರಕ್ಷಕ ಆಜ್ಞಾಪನತ್ ಆ ತಲಸ್ವಿನಿ ಅಧಿಕಾರಿಯು ಮಹಾಜನ ಆರಕ್ಷಕ ಆಜ್ಞಾಪನತಿ ದುರಸ್ವನ್ಯ ವಗಂತಿ ಮಾವಿತ ಪೆವರು ಬರತರ್ ಪ್ರಕಾರ ಮಹಾಜನ ಸಾಮ್ಯ ಪಾತ್ತಾಗಿ ನಿಯಮ ಸಂದಹವನ ಅವಶ್ಯತಾವೆ ಸಲಗಿಲ್ಲದ ಗಣಿಮಿನ್ ಪಳುಮೇನಿ ಉಪಲೇಖನೆ ನಿಶ್ಚಯ ಕೊಡ ದಕ್ಕಿನ ಸನ್ನದ್ಧ ಅಮುದಾವಲು ಸೀಲುಮ ಸಾಮಾಜಿಕ ನೆಹಿದೇವೇನಿ ಉಪಲೇಖನೆ ನಿಶ್ಚಯ ಕೊಡ ದಕ್ಕಿನ ಪ್ರದೇಶವಲು ಮಹಾಜನ ಸಾಮ್ಯ ಪಾತ್ತಾಗಿ ನಿಯಮ ಸಂದಹ ಕೆಂದವನ್ನು ಬಾವಟ್ ಆಜ್ಞಾವಕ್ ನಿಗುತ್ ಕೊಟ್ಟ ಏನು ಉಕ್ತ ಆಜ್ಞಾಪನತೆ ವಿಷಯಕ ದಿಗ ವಗಂತಿ ಸಮಗ್ರ ಕಿವಿಯುದು ವಿಷಯ ವಿಯೋಯಿತು ದಿಕ್ಕ ತುನ ವಗಂತಿಯ ಪ್ರಕಾರ ಪಾರ್ಲಿಮೆಂಟ್ ವಿಧ ಮೀನಿದೆ ಶ್ರೀಲಂಕಾ ಜನಾಧಿಪತಿ ಆಂಡುಗ ವ್ಯವಸ್ಥಾವೇ ಏಕಸಿಯ ವಿಷಯಕ್ಕೆ ಏಕ ವ್ಯವಸ್ಥಾ ಪ್ರಕಾರ ಶುದ್ರ ಮೂಲ ಸಹ ನಯ ನಿಯಮನ ಅಧಿಕಾರಿಯ ನೇಮತಿ ಪನಾಟ್ಕೆಟು ಪತ್ರ ಸಂಬಂಧಿ ಶ್ರೇಷ್ಠಾಧಿಕಾರಿ ತವಾತ್ ಸಂಪಾಕ ಪಿಟಪತ್ ಮಾವಿತ ಲಭಿ ಅತಿ ಬಹು ಪಾರ್ಲಿಮೆಂಟ್ ದಿಮಿಟಿ ಕೆಮೆತ್ತಿ ವಿಷಯ ವಿಷಯಾತ್ರೆ ಜನವರಿ ವಿಸುತುಂಗನ ದಿನ ಮಾಗೆ ನಿವೇದನೆ ಸಂಧಾನ ಪೆಚ್ ಸಂಹಾಯಿತ ಅಮತರ ಆಂಡುಕ ವ್ಯವಸ್ಥಾವ ಏಕಸಿ ವಿಷಯಕ್ಕೆ ಏಕ ವ್ಯವಸ್ಥಾ ಪ್ರಕಾರವ ತ್ರಸ್ತ ವಿರೋಧಿ ನೆಮತಿ ಪನಾಟ್ಕೆಟು ಪತ್ರ ಸಂಬಂಧಿ ಶ್ರೇಷ್ಠಾಧಿಕಾರಿ ವಿತ ಇದಿರಿಪತ್ಕಲ್ಲ ತವತ್ ಪೆಚ್ ಸಂ ದಹ ಅಟಕ ಪಿಟಪತ್ ಮಾವಿತ ಲಭಿ ಅತಿ ಬಹು ಪಾರ್ಲಿಮೆಂಟ್ ದನೊಂದು ದಿಮಿಟಿ ಕೆಮೆತ್ತಿ ಶ್ರೀಲಂಕಾ ಪ್ರಜಾತಾಂತ್ರಿಕ ಸಮಾಜವಾದಿ ಜನರಜಿ ಆಂಡುಕ ವ್ಯವಸ್ಥಾವೇ ಹೆತ್ತ ನಮನ ವ್ಯವಸ್ಥಾ ಪ್ರಕಾರ ಮಾವಿಸಿನ ವಿಷಯ ವಿಷಯಾತ್ರೆ ಜನವರಿ ವಿಸ್ತುಂಗನ ದಿನ ಪಂಚಾಬ ಲಕ್ಷ್ಮೀ ಸಂಶೋಧನ ಸಮತ ಮಂಡಲ ಸಂಶೋಧನ ಅಟರ್ನಿ ಬಲಪತ್ರ ಸಂಶೋಧನ ಸಹ ಜಾತಿಕ ಸಮಗ್ರ ಸಹ ಪ್ರತಿಸಂಧಾನ ಸಂದಹವನ ಕಾರ್ಯಾಲಯ ನೆಮ್ಮದಿ ಪಣಾಚ್ ಕೆಟು ಪತ್ರ ಸಹತಿಕೆ ಸತಾನಕನ್ನು ಕೆಮೆತ್ತಿ ಟಿಪ್ಪಿ ಲೇಖನಾದಿ ಪಿಲಿಗೆ ನಿಮ್ಮ ಗರು ಅಧ್ಯಾಪನೆ ಮತ್ತು
ಗರು ಕಥಾನಾಯಕ ತುಮನಿ ದಿದಾಸ್ ವಿಸ್ತೇಕೆ ವರ್ಷ ಸಂಧ ಶ್ರೀಲಂಕಾ ಉದ್ಯಪೂನು ಅಧಿಕಾರಿ ವಾರ್ಷಿಕ ವಾರ್ತಾವ ಮಮ್ಮ ಇದ್ರಿಪತ್ ಕರಮಿ ನಮ್ಮ ವಾರ್ತಾವ ಅಧ್ಯಾಪನ ಪಿಲಿಬಂದ ಆಂಶಿಕ ಅಧೀಕ್ಷಣ ಕಾರ್ಯಸಭತ್ತು ಎಂ ಕಲಿತ ಯೋಜನಾ ಕರ
ಪ್ರವಾಹನ ಮಹಾಮಾರ್ಗ ಮತ್ತು
ಕಥಾನಾಯಕ ತುಮನಿ ದಿದಾಸ್ತುನ ಅಧಿಕಾರಿಯಕ್ಕೂ ಮೋಟಾರ್ ವಾಹನ ಪಣತೆ ಹತ್ತನೇ ಕೊತ್ತ ಸಾಮಗ್ರಿಗೆ ಕಿಯುತು ದೇಶೀಯ ತಿಸತ ವಗಂತಿ ಅಟ್ಟೆ ಪ್ರವಾಹನ ಮಹಾಮಾರ್ಗ ಮಾತೇರ ಸಾಧನ ಲದು ದಿದಾಸ್ ವಿಸುತುನೇ ಜೂನ್ ಇಸಿಯಾಟ ದಿನತಿ ಅಂಕ ವಿಸುತುನ ತಿಸಟ ಅದೈದ ತಿಸ್ನಮೇ ದಾನ ಅತಿಶೇಷ ಗ್ಯಾಸೆಟ್ ಪತ್ತೆ ಪಾಲಕರ ಲದ ನಿಯೋಗ ಸಹ ದಿದಾಸ್ ತುನ ಅಧಿಕಾರಿಯಕ್ಕೂ ಮೋಟಾರ್ ವಾಹನ ಪಾಡತೆ ವಿಷಯಕ್ಕೆ ವಿಷಯದಕ್ಕೆ ವಿಸುತ್ತಿನ ವಿಷಯ ಹತ್ತರ ಸಹ ವಿಷಯ ಹತ್ತರ ಆ ವಗಂತಿ ಸಮಗ್ರ ಕಿವಿಯಿತು ದೇಶೀಯ ತಿಸತ ವಗಂತಿ ಅಟ್ಟೆ ಪ್ರವಾಹನ ಮಹಾಮಾರ್ಗ ಮಾತೇವರಸಿ ಸಾಧನ ಲದು ಗದಾ ಶಿಶುತುನೇ ಅಕ್ಟೋಬರ್ ಪಸ್ವೇನೆ ದಿನತಿ ಅಂಕ ವಿಶುತುನಾಯಿ ಪಣಸ್ದಕ ಅದೇ ವಿಶುನಮೇ ದಾನ ಅತಿಶೇಷ ಗ್ಯಾಸೆಟ್ ಪತ್ರೆ ಪಾಲಕರ ಲದ ನಿಯೋಗ ಮಮ್ಮಿ ದ್ವಿಪಾತ್ ಕರ್ಮಿ ಮೇಮ ನಿಯೋಗ ಪ್ರವಾಹನ ಮಹಾಮಾರ್ಗ ಕಾರ್ಯಕ್ರಮ ಬಂದು ಅಮಾತ್ಯಾಂಶ ಉಪದೇಶ ಕಾರ್ಯ ಸಭಾಯಿತು ಯಮಕುಲಿತಿಯ ಯೋಜನಾ ಕರ್ಮಿ
ಕರ್ಮಾಂತ ಮಾತು
ಕಥಾನಾಯಕ ತುಂಬನೇ ದಿದಾಸ್ ವಿಸುದಕ್ಕೆ ವರ್ಷ ಸಂಧ ಜಾತಿಕ ಶಿಲ್ಪ ಸಭಾ ವಾರ್ಷಿಕ ವಾರ್ತಾವ ಮಮ್ಮಿ ದ್ವಿಪಾತ್ ಕರ್ಮಿ ಮೇಮ್ ವಾರ್ತಾವ ಬಾಂಡ ಸೇವಾ ಅಪನಾಯನ ಏಳ ನಂಗೆ ಪಿಲಿಬಂದು ಆಂಶಿಕ ಅಧೀಕ್ಷಕ ಕಾರ್ಯ ಸಭಾಯಿತು ಯಮಕುಲಿತಿಯ ಯೋಜನಾ ಕರ್ಮಿ
ಜಲ ಸಂಪಾದನಾ ವತು ಎಟಿತಲ ಪಾಸುಕಮಿತ್ತು
ಕಥಾನಾಯಕ ತುಂಬನೇ ರಾಜ್ಯ ಗಿನು ಪಿಲಿಬಂದು ಕಾರ್ಯ ಸಭಾ ಪಾರ್ಲಿಮೆಂಟ್ ರಿದ್ದುಪತ್ಕನಲ್ಲದ ವಾರ್ತಾವಿ ವತು ನಿವಾಸ ಪ್ರಜಾ ಎಟಿತಲ ಪಾಸುಕಂ ರಾಜ್ಯ ಅಮಾತ್ಯಾಂಶ ಸಂಬಂಧ ಕರ್ಣ ಪಿಲಿಬಂದು ಪಾರ್ಲಿಮೆಂಟ್ ಸ್ಥಾವರ ನಿಯೋಗ ಏಕಸಿಯ ದಹನ ಮೆಹತ್ರ ಪ್ರಕಾರ ನಿರೀಕ್ಷಣ ಸಹ ಗಣುಲಭು ಕ್ರಿಯಾಮಾರ್ಗ ಪಿಲಿಬಂದು ವಾರ್ತಾ ಮಾಮಿ ದ್ವಿಪಾತ್ ಕರ್ಮಿ ಮೇ ವಾರ್ತಾವ ರಾಜ್ಯ ಗಿನು ಪಿಲಿಬಂದು ಕಾರ್ಯ ಸಭಾವಿತ ಯಮಕಲಿತಿಯಾಯಿ ಯೋಜನಾ ಕರ್ಮಿ
ಕಾರ್ಯಸಭಾ ವಾರ್ತಾ ಪಿಲಿಗೇನೆ ನವೇನಿ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಸಿವೇನಿ ಸಭಾವರಿ ಸಂತಹ ಆಚಾರ ಧರ್ಮ ವರಪ್ರಸಾದ ಕಾರ್ಯಸಭಾವಿ ದೇವೇನಿ ವಾರ್ತಾ ಎಂ ಕಾರ್ಯಸಭಾ ಸಭಾಪತಿ ಗರು ಚಮಲ್ ರಾಜಪಕ್ಷ
ಕಥಾನಾಯಕತ್ವಮಣಿ ನವೇನಿ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಸಿವೇನಿ ಸಭಾವಾರೆ ಸದಾ ಆಚಾರ ಧರ್ಮ ಸಹ ವರಪ್ರಸಾದ ಪಿಲಿಬಂದ ಕಾರ್ಯಸಭಾವಿ ದೇವೇನಿ ವಾರ್ತಾ ಮಮ್ಮ ಇದಿರ್ಪಾತ್ ಕರೆ
ಕಥಾನಾಯಕತ್ವಮಣಿ ಎಂಬ ವಾರ್ತಾ ಮುಂದೆ ಕೃತಿಯ ಯೋಜನಾ ಕರ
ನವೇನಿ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಸಿವೇನಿ ಸಭಾವಾರಿ ಸಂದ ಬ್ಯಾಂಕುಕರಣೆಯ ಮೂಲ್ಯ ಸೇವಾ ಪಿಲಿಬಂದ ಕಾರ್ಯಸಭೆಯ ಪಲವೇನಿ ವಾರ್ತಾ ಎಂಬ ಕಾರ್ಯಸಭೆಯ ಸಭಾಪತಿ ಗರುಗಾಮಿನಿ ಲೋಗ್ಯಮ್ ಎತ್ತು
ನವೇನಿ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಸಿವೇನಿ ಸಭಾವಾರಿ ಸದ ಬ್ಯಾಂಕುಕರಣೆಯ ಮೂಲ್ಯ ಸೇವಾ ಪಿಲಿಬಂದ ಕಾರ್ಯಸಭೆಯ ಪಲವೇನಿ ವಾರ್ತಾ ಮಮ್ಮ ಇದ್ರಿಪತ್ ಕರಮಿ ಎಂಬ ವಾರ್ತಾ ಮುದ್ರಣ ಕಲಿಯುತ್ತ ಮಮ್ಮ ಯೋಜನಾ ಕರಮಿ
ವಾರ್ತಾ ಮುದ್ರಣ ಕಲಿಯುತ್ತ ಯೋಜನಾ ಕರಮಿ
ಮಹಾಜನ ಪೆಚ್ ಸಂಪಿಲಿಗಾನಿ ವಜ್ರಾಭಿಯೋಧನ ಮೆತ್ತುವ
ಗರು ಕಥಾನಾಯಕತ್ವಮಣಿ ನಾಕುಲು ಗಮುವ ಮಹಾವೇಳ ರಂಗಯನ ಲಿಪಿನಿ ಪದಿಂಚಿ ಪಿಜಿಎಚ್ ನಿಹಾಲ್ ನಂದಶ್ರೀ ಮಾತಾಗಿ ಲಭ್ಯ ಪೆತ್ಸವಾಕ್ ಸಹ ಊರಗ ಸ್ಪಂಗಂದಿಯ ಮ್ಯಾಂಡೋರಾವಲ ಶ್ರೇಯಾನಿ ಅನ ಲಿಪಿನಿ ಪದಿಂಚಿ ಡಬ್ಲ್ಯೂ ಪಿ ದಾಸ್ ಮಾತಾಗಿ ಲಭ್ಯ ಪೆತ್ಸ ಪಿಲಿಗಾನ
ಜಯರತ್ನ ಹೀರತ್ ಮೆತ್ತುಮ
ගරු කතානායකතුමනි, වාරියපොළ හොරඹුව ගලබඩවත්ත යන ලිපිණෙහි පදිංචි ජේ.එම්. දයාරත්න මහතාගෙන් ලැබුණු පෙසමක් පිළිගන්නමි.
ගරු බුද්ධික පතිරණ මැතිතුමා,
ගරු කතානායකතුමනි, මාතර හිච්චටිය මැද හේවගේවත්ත අංක 106 ඒ දරණ ස්ථානයේ පදිංචි අනුර වීරසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක්, ඒ වගේම නුගේගොඩ නාවල පාර අංක 78 ඇලිරක් දරණ ස්ථානයේ පදිංචි ප්‍රවීණ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ශිල්පිනී සුමනා ජයතිලක මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් වශයෙන් පෙත්සම් දෙකක් පිළිගන්නවා.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්යක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුර අපේක්ෂා කරන ප්‍රශ්න ගායන්ත කරුණාතිලක මහත්මයා
අහනව කතානායකතුමනි.
කෘෂිකාර්ය මහත්මයා උත්තර දෙන්න. ප්‍රශ්නට කල් ගත්තද? බුද්ධික පතිරණ මැතිතුමා.
කතානායකතුමනි, දෙවැනි ප්‍රශ්නය මම වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමාගෙන් අහනවා.
අයන්න එක දැනට කිරිපිටි සඳහා උපදම සිල්ලර මිලක් නියම කර නොමැත. දේශීය වෙළඳපොලේ විවිධ සන්නාමයන් යටතේ ඇසුරුම් කරන ලද කිරිපිටි විකුණු ලැබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී විසින් එම එක් කිරිපිටි වර්ගයට අදාළ ලබා දී ඇති විස්තර ඇමනුම් එකෙහි දක්වා ඇත. ඒක ඔබතුමාට ඉදිරිපත් කරන්නම්. අයන දෙක කිරිපිටි පැකට්ුවක් භාවිතා කර සකස් කළ හැකි කිරි ලීටර් ප්‍රමාණය ලෙස ග්‍රෑම් 400ක් බර ඇති කිරිපිටි පැකට්ුවක් මගින් කිරි ලීටර් 3ක් හෝ 4ක්ද කිලෝග්‍රෑම් 1ක් බර ඇති කිරි පැකට්ුවක් මගින් කිරි ලීටර් 7.5 සිට 8.5ක් දක්වාද සකස් කළ හැකි බව කෘෂිකර්ම මාත්‍යාංශයේ යටතේ පවතින සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් දන්වා ඇත. අයන්න 3 කිරිපිටි පැකට්ුවක් සෑදීමට භාවිතා කරන කිරි ලීටර් ප්‍රමාණය ලෙස ග්‍රෑම් 400ක් බර ඇති කිරි පැකට්ුවක් සෑදීම සඳහා කිරි ලීටර් 3.4ක්ද කිරි කිලෝග්‍රෑම් 1ක් බර ඇති කිරි පැටි පැකට්ුවක් සෑදීම සඳහා කිරි ලීටර් 8.5ක්ද භාවිතා කරන බව කෘෂිකර්ම මාත්‍යාංශයේ යටතේ පවතින සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් දන්වා ඇත. ආයන්න පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ලබා දී ඇති තොරතුරු අනුව දියරි කිරි පැකට්ුවක පරිමාව අනුව විකුණන ලබන සිරල මිල ඇමලුම් දෙකේ දන්වා ඇත. ඒක විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒකත් මම එවන්නම්. ආයන්න අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමාට, දැන් විශේෂයෙන්ම පසු සම්පත් ශේෂයේදී නිතර කියවෙන දෙයක් තමයි ලංකාව 20-30 වෙනකොට දියර කිරි වලින් සම්පෝෂිත වෙනවායි කියලා. දැන් එතකොට මේ ඉලක්කයත් එක්ක කෘෂිකර්ම මාත්‍යාංශය සහ විශේෂයෙන් පසු සම්පත් පිළිබඳ අදාළ ආයතන ක්‍රියාත්මක වෙද්දී වෙළඳ මාත්‍යාංශයට සැලැස්මක් තියෙනවද? මේ පැත්තෙන් දියර කිරි සහ ලංකාවේ කිරිපිටි නිෂ්පාදනය ඉහළ නැංවීමට සාපේක්ෂව ආනයනය අඩු කරන්න. මොකද මේ ඩොලර් රිංගිටත් ඒක හොඳ විකල්පයක්. ඉතින් එහෙම මේ අමාත්‍යංශ දෙක අතර දැනට කතාබහක් කරලා තියෙනවද? නැත්නම් මේ අලුත් අවුරුද්දේවත් ඔබතුමා මට පේනවා මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන ස්වරූපයෙන්ම ඔබතුමාට මේක ගැන නිකන් අර දෙකට දෙවාර මේ නෙමෙයි උවමනාව තියෙන බව. ඒක කොච්චර කරන්න පුළුවන්ද නැද්ද කියන එක ඔබතුමාට ඉඩ දෙයිද නැද්ද කියන එක දෙවෙනි කතාවක්. ඒ නිසා මේම වැඩපිළිවෙලක් අවශ්‍ය නම් මුදල් අමාත්‍යංශයත් සම්බන්ධ කරගෙන එහෙම ක්‍රමවේදයකට යොමු වෙලා තියෙනවද? නැත්නම් යොමු වෙන්න ක්‍රමවේදයක් කාලසටහනක් හදාගන්න අපේක්ෂාවක් තියෙනවද?
ගරු මන්ත්‍රීතුමනි, කිරිපිටි සඳහා පමණක් නෙමේ මම එන සතියේ වෙද්දී කැබිනට් මණ්ඩලයට දානවා මේ රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ 20ක් සඳහා රටේ දේශීය නිෂ්පාදනය කරන නිෂ්පාදනත් උදාහරණයක් ගත්තොත් අල ලූණු මිරිස් ඒ සියලු දේ ඇතුළු මේ දියර කිරි ඇතුළු සියලු දේ රටේ නිෂ්පාදනය කරන ප්‍රමාණයත් අපේ රටට අතිරිත්‍යයක් ලැබෙන ප්‍රමාණයත් එහෙම නැත්නම් මදිපාඩුවක් ලැබෙන ප්‍රමාණයත් ඒ තුලින් අනාගතයේදී අපිට ගන්න ඕන පියවර පිළිබඳ අපේ තියෙන නිර්දේශත්
අපි වාර්තාවක් මගින් දන්නවනේ. එතකොට අපි ඒ කුෂිකර්ම අමාත්‍යාංශයේ දත්තවලට අනුව තමයි මේ අපි එක හදලා තියෙන්නේ. ඊට අමතරව ඊට සමාන්තරව තියෙන වෙනත් ආයතනත් එක්කත් අපි මේ සම්බන්ධව සාකච්ඡා කරලා තියෙනවා. එතකොට ඔබතුමා දැන් අහපු කිරිපිටි සම්බන්ධ ප්‍රශ්නේදී ඇත්තටම පහුගිය කාලේ අපි කිරිපිටි සඳහා බදු පැනවීමේදී දේශීය කිරි කර්මාන්තය ආරක්ෂා වෙන විදිහට තමයි මේ බදු පනවලා තියෙන්නේ. ඇත්තටම අපි බදු වැඩි කරලා තියෙනවා කිරිපිටි ආනයනය අධෛර්යමත් කරන්න. ඒ අනුව තමයි අද වෙද්දි කිරි නිෂ්පාදනය වැඩි වීම තියෙන්නේ. මොකද අද වෙද්දි කිරි ලීටරයක් මං හිතන්නේ රුපියල් 180කට 200කට යන මට්ටමකට අද වැඩි වෙලා තියෙනවා. මේක තිබ්බේ රුපියල් 60ට 65ට 70ට දැන් අවුරුදු 3 4ක් යද්දී මේ කිරි ලීටරේට ලැබෙන මිල මත තමයි මේ රටේ කිරි ගොවියා ශක්තිමත් වෙන්නේ කියන එක අපි කවුරුත් දන්නවා. නිසා මම හිතන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයට තවත් මං හිතන්නේ පහුගිය කාලේ මේ කොවිඩ් වසංගතයෙන් පස්සේ අපි අපේ මීටින් වලදී අපි දැක්ක හැමදෙස්සෙම කියනවා පැටව් අභිජන්නේ සඳහා තිබ්බ ප්‍රශ්න ඒ විශාල පසුබෑමකට ලක් වුණා කොවිඩ් වසංගතයේ කාලේ. මොකද පැටියෙක් ලැබුණොත් තමයි ඊළඟට කිරි ලබා ගන්න වැඩපිළිවෙළ. ඉතින් කොවිඩ් වසංගතයේ කාලය තුල විශාල වශයෙන් කිරි කර්මාන්තයේ කඩා වැටුණා ඒ අයගේ තිබ්බ ප්‍රශ්න නිසා. ඉතින් නැවත දැන් හරි මං හිතන්නේ ඉක්මනින් කිරි කර්මාන්තයේ නැග ගන්න තව අවශ්‍ය කරන වැඩපිළිවෙළක් එයා ඉදිරිපත් කරුවොත් අපිට පුළුවන් වෙළඳ අමාත්‍යාංශය වශයෙන් මුදල් අමාත්‍යාංශයත් එක්ක අවශ්‍ය කටයුතු කරන්න.
අතුරු ප්‍රශ්නය දැන් යම් කාලයකට ආනයනය කරන්න වෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි කලාපීය වශයෙන් බොහෝ දෙනෙක්ගේ විශ්වාසය තියෙනවා මේ ඉන්දියාවේ නිෂ්පාදනය කරන අමුල් කියන්නේ සම්පකාර ව්‍යාපාරයක් නැතුව කොම්පැනියක්ම නෙවෙයි. නවසීලන්තයේ සමහර ආයතන සම්පකාර ව්‍යාපාර සම්බන්ධයි. නමුත් ওই නවසීලන්තයේ ඕස්ට්‍රේලියාවට වඩා ඉන්දියාවේ පිටිකිරි පිළිබඳ අවධානය යොමු කරන එක හොඳයි කියලා. ඒකට හේතුව පාරිභෝගික අධිකාරිය තනවා මම වෙළඳ ඇමතිවරයා විදිහට හදපු වාර්තාවකුත් ඒක බලපුවමත් මේ ආනායනික කිරිපිටි වල මේ ගුණාත්මකභාවය පිළිබඳ බරපතල ප්‍රශ්න තිබුණු නිසා. ඉතින් ඒ නිසා දැන් ඒ අමුල් කිරි පිළිබඳ ආනයනය පිළිබඳ කතාවක් ඇති වුණා ඇති වෙලා යට ගියා. ඒ කාරණේ මොකද්ද කියන එකත් ඒ වගේම මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මේ සමුපකාර විශේෂයෙන්ම පොල්ගොල්ලේ සමුපකාර විද්‍යාලය ඇතුළේ සියල්ල. දැන් අපි ඔබතුමාට යෝජනා කරේ ඒක සනස හරි සනස කැම්පස් කියලා තියෙන වගේම සමුපකාර ව්‍යාපාරේ විශ්වවිද්‍යාලයක් හදන මුළු ආසියාවෙම එහෙම එකක් නැහැ. එතකොට පාඨමාලා පටන් ගන්න පුළුවන් සාතික පත්‍ර පාඨමාලාවේ සිට ආචාර්ය උපාධිය දක්වා. මේක මේ විකුණලා දාන එක නෙමෙයි ඉඩම ඉඳලා සියල්ල. ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් එකට හැබැයි ඒක මේ ප්‍රයිවට් කියන කොටස සමුපකාරයටම දෙන්න පුළුවන්. දැන් අපිට සමුපකාරික ගොම ඔලුවට එන්නේ නිකන් මේ මී ඔදුවන මේ මකුළු දැල් බැඳුණු හොරකම් කරන තැන. හැබැයි ලෝකේ සමුපකාර කියන්නේ ඊට වඩා බොහොම දියුණු සංවිධිත වැඩපිළිවෙළක්. ඉතින් ඒ නිසා ඔය සමුපකාර ව්‍යාපාරයේ සතුව තියෙන පොල්ගොල් ඇතුළු මේ තැන් සම්පූර්ණයෙන් ඉඩම් පිටින් විකුණලා දාන ක්‍රමවේදයකට යන්නේ නැතුව ඒ සම්පකාරයේ ව්‍යාපාරය හරහාම රටට ඩොලර් ගේන්නත් රටේ අභිමානී කියලා විදිහටත් වැඩපිළිකරකට යන්නේ නැත්තම් මුළු ඉඩමම විකුණලා දාලා ඔක්කොම ටික මේ විකුණලා දාන තැන ඒක සම්පකාරයමතුමා මුදලාලි කෙනෙක්ගේ මට්ටමට මේ අමාත්‍යාංශය ගෙනියනවද කියලා මම ඔබතුමාගෙන් කාරුණිකව දැනගන්න කැමතියි.
ගරු අන්තිතුමනි ඔබතුමා අහපු පළවෙනි ප්‍රශ්නේ තමයි කිරිපිටි පිළිබඳ ප්‍රමිතිය සම්බන්ධව යාන්තම් අහගෙන ගියා. ඒ සම්බන්ධ උත්තරයක් දුන්නොත් අද වෙද්දී කිරිපිටි අපි ආනයනය කරද්දී සෞඛ්‍ය අමාත්‍යාංශයත් ඒ වගේම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනත් හැම එකකින්ම සාම්පල් වලින් චෙක් කරනවා. හැබැයි ඒ වලට ගද්දී මේ රටේ අද වෙනකන් ඒ සම්බන්ධව නිර්ණායකයක් හදලා නැහැ. ඒ නිසා මම අමාත්‍යලා වශයෙන් පත් වුණාට පස්සේ අපි විශේෂයෙන්ම පළවෙනි වතාවට තමයි ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරිය සඳහා මේක යොමු කරේ. මේ ඒ කියන්නේ මේ කිරිපිටි එද්දී මොනා හෝ ද්‍රව්‍යයක් දාලා බාල කරනවාද කියන එක අපි අවුරුදු 25-30ක් කතා කරනකොට කවදාකවත් තීන්දුවක් කරන් තිබ්බේ නැහැ. ඒ නිසා මම පළවෙනි වතාවට මේ සඳහා ඒ බලන ක්‍රයිටීරියක් හදන්න එහෙම නැත්නම් වැඩපිළිවෙල කොහොමද මේක චෙක් කරන්නේ කියලා බලන වැඩපිළිවෙලක් හදන්න මේ පරමාණු බලශක්ති අධිකාරියට පැවරුවා. ඒගොල්ලෝ එන පෙබරවාරි අවසාන වෙද්දී ඒ සඳහා ලබා දුන්නට පස්සේ මේ බලන ප්‍රමිතිය මීටත් වැඩිය ඉතාමත් හොඳ තත්ත්වයට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඔබතුමා ඇහුවා සමුපකාර ඇමතිවරයා මුදලාලි කෙනෙක් වෙනවද කියන එක. මම පෞද්ගලිකව මුදලාලි කෙනෙක් මගේ ව්‍යාපාර තියෙන හන්ද. නමුත් මම කිසිම වෙලාවක රජයේ දේපලක් එහෙම නැත්නම් රජයේ දෙයක්
මුදලාලි කෙනෙක් විදිහට හැසිරෙන්න කටයුතු කළේ අද වෙනකම්. නිසා විශේෂයෙන්ම මම කියන්න ඕන අපි ඒ ආයතනයේ විශාල වටිනාකමක් තියෙන ආයතනයක් අවුරුදු 30-40ක් ඉතාමත්ම මන්දගාමී ස්වරූපයෙන් අක්කර 25ක වපසරියක විශාල ගොඩනැගිලි සංඛ්‍යාවක් එක්ක 25ක් 30ක් විතර සේවකව තියාගෙන ඉතින් ඒක විශ්වවිද්‍යාලය බවට පත් කරන්න ඕනයි කියලා අවුරුදු ගානක ඉඳලා කියවගෙන මොකුත් කළ නැති ආයතනයක්. ඒ නිසා තමයි අපි අද තීන්දුව කළ මේ වෙනකොට තීන්දුව කළා තියෙන්නේ ඉඩමවත් දේපලවත් යුකුලන්ඩවත් ලෝකේ තියෙන විශාලම තියෙන විශ්වවිද්‍යාලයක් එක්ක එකතු කරලා රාජ්‍ය අනුග්‍රහය සහ රජයේ තියෙන අනුග්‍රහය ඇතිව ඒක දියුණු කරන වැඩපිළිවෙලකට තමයි අපි අපේ අවස්ථාව ලබා දෙන්නේ. ඒක රටවල් ගණනාවක් දැන් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ රටවල් වලින් තියෙන ආධාර ලබා දෙන ආධාරයක් යටතේ ඒ මුදල් මේ රටට ගෙන්නලා ඒ විශ්වවිද්‍යාල පද්ධතියත් එක්ක එකතු කරන ප්‍රොපෝසල්ස් එහෙම නැත්නම් යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒවා අපි තාම මේ අවසාන තීන්දුවකට ඇවිල්ලා නැහැ. ඒවා විනිවිද භාවයක් තුළ අපි ඒ යෝජනා ඉදිරිපත් කළොත් අර ඔබතුමා කියන එක තමයි වෙන්නේ. පෞද්ගලික අංශය සහ එළියෙන් එන පෞද්ගලික විශ්වවිද්‍යාලයක් හෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වෙනත් රටක හෝ ලංකාවේ තියෙන සමුපකාර ව්‍යාපාරය ඒක අබද්ධ වැඩපිළිවෙලක්. ඕක ඔච්චරම දඟලන්න දෙයක් නැහැ. මේ ඉඩමක් කරන් විකුණලා දාලා ඕක යන්න තරම් දෙයක් කරන්න දෙයක් එහෙම එකක් නැහැ. ඒ නිසා මේ ඒක ඇතුලේ ඉන්න අය ඔය මට්ටමේ අවුරුදු 30-40ක් හිටියා වගේ තවත් අවුරුදු 30-40ක් යන්න තමයි ඔය කතා කරන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම වගකීමෙන් කියනවා ඉඩමවත් ඒවා මුකුත් විකුණන්න නැහැ කියන එක පැහැදිලිව ප්‍රකාශ කරනවා.
ශානක්‍යයන් රාජපුත්‍රයන් රසමණිකම් මෙතුමා
නාන්කකරන් සභානායකරලේ
ආරක්ෂක මෙතුමා
අර කතානායකතුමනි ප්‍රශ්න එක මඩකලපුව කුරුක්කල් මඩම් කලේවාණි මහවිද්‍යාලයේ ක්‍රීඩා පිටිය හෝ ක්‍රීඩා පිටියෙන් කොටසක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව බාරයේ නොමැත. ආ දෙක අදාළ නොවේ. ආයන්න ප්‍රශ්නේ මෙම ක්‍රීඩා පිටිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා බාරයේ නොපවතින හේයින් මෙම ප්‍රශ්නය පැන නොගනී. ඈ එක අධ්‍යාපන අමාත්‍යංශයට අයත් පැරණි මොරකොට්ටාච්චේන රාමකෘෂ්ණ මිෂන් විද්‍යාලයේ පිහිටි පරිශ්‍රයේ ක්‍රීඩා පිටිය හමුදා කඳවුර භූමිය තුළ පවතී. මෙම විද්‍යාලය වෙනස් ස්ථානයක ස්ථානගත කොට ඇත. මෙම පැරණි විදුහල් පරිශ්‍රයේ 1990 වර්ෂයේ සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් භාවිතා කරනු ලබයි. ඈ දෙක ක්‍රීඩා පිටි එකයි. ඈ තුන සිත්තණ්ඩි ප්‍රදේශය. ඈ හතර මෙම ක්‍රීඩා පිටි අයත් පැරණි විදුහල් පරිශ්‍රයේ පිහිටි කඳවුර මෙම ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතාම වැදගත් හේයින් මෙම කඳවුර පිහිටි භූමිය නිදහස් කිරීමට අදහස් කර නොමැත. ඈ යන්න මෙම කඳවුර තොප්පිගල ස්ථානගත කොට ඇති හමුදා බටපිරිස්වල පරිපාලන හා නඩත්තු කටයුතු ඉටු කිරීම සිදු කරනු ලබයි. මෙම කඳවුර කොළඹ මඩකලපු ප්‍රධාන මාර්ගයට ආරක්ෂාව සැපීම සඳහා උපක්‍රමිකව වැදගත් වේ. මෙම කඳවුර මගින් තොප්පිගල ස්ථානගත කොට ඇති බටපිරිස් සඳහා වැදගත් වන ප්‍රධාන සැපියුම් මාර්ගෙහි සිත්තණ්ඩි තොප්පිගල ආරක්ෂාව තහවුරු කිරීම සිදු කරයි. මෙම කඳවුර ඉවත් කළොත් ඉහත දක්වා ඇති කාර්යයන් අඛණ්ඩව සිදු කිරීම සඳහා සුදුසු කඳවුරක් ස්ථානගත කිරීමට වෙනත් රජයේ පරිශ්‍රයක් මෙම ප්‍රදේශයේ නොමැත. මෙම කරුණු සියල්ල නිසා පැරණි මොරකොට්ටෙච්චේන රාමකෘෂ්ණ මිෂන් විද්‍යාල පරිශ්‍රයේ පිහිටි කඳවුර තවදුරටත් එම ස්ථානයේම පවත්වාගෙන යෑම ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට අත්‍යවශ්‍ය වේ.
ගෞරව සභානායකරලේ නුඩිය මුදලාවද කල්වි ගෞරව அமைச்சர்வர்களே இந்த வடக்கு கிழக்கிலே இன்று நானேக்கரன் 2024 ஆண்டு வந்தால் யுத்தம் முடிவடைந்து 15 வருடங்கள் ஆக போகிறது. 15 வருடங்களுக்கு பிறகும் இந்த மாவட்டங்களிலே குறிப்பாக வடக்கு கிழக்கு மாவட்டங்களிலே மட்டும் இராணுவ முகாம்களை சில இடங்களிலே வைத்திருக்கிறது. பாதுகாப்பை கருதி என்று சொல்றது நாங்கள் எக்காரணத்தை கொண்டும் நாங்கள் ஏற்றுக்கொள்ளவில்லை. குறிப்பாக நீங்கள் சொன்னீங்கள் குறுக்கல் மடம் இந்த பாடசாலைக்குரிய சொந்தமான மைதானம் ராணுவ கட்டுப்பாட்டுக்குள் இல்லை என்று சொன்னாலும் கூட நீங்கள் இன்றும் வந்து பார்க்கலாம். என்னுடைய சக பாராளுமன்ற உறுப்பினர் அண்ணன் ஜனா அவர்கள் அண்மையிலே நடந்த ஒரு சந்திப்பிலே அந்த ராணுவ முகாமுக்கு நேரடியாக சென்று கூட பார்வையிட்டவர்கள். இன்னும் அந்த நீங்கள் சொல்றது முற்றாக தவறு. உங்களுக்கு யாரோ தவறான செய்தியை தகவலை தந்திருக்கிறார்கள். தயவு செய்து நீங்கள் வாருங்கள். நாங்கள் மட்டக்களப்பிலே குறுக்கல் மடம் அந்த மைதானத்தை போய் பார்க்கலாம். பாடசாலைக்கு சொந்தமான காணி அந்த மைதானம் இன்னும் அந்த ராணுவ முகாமினுடைய கட்டுப்பாட்டிலே தான் இருக்கின்றது. இது தொடர்பாக மாவட்ட மட்டத்திலே கூட தீர்மானம் எடுத்து அனுப்பப்பட்டிருக்கு, அதை விடுவிக்கிறதாக சொல்லி. அதனையும் தாண்டி நீங்கள் சொல்கிறீர்கள் முரகட்டான் சேனையிலே இருக்கும் அந்த ராணுவ முகாம் வைத்திருக்கும் பாடசாலைக்கு பதிலாக ஒரு பாடசாலை கட்டியிருக்கின்ற அந்த பாடசாலை ஒரு ஆத்தோர பிரதேசத்திலே கட்டியிருக்கிறார்கள். அந்த பாடசாலை இப்ப இருக்கிற பிரதேசத்துக்கு சென்று அந்த மாணவர்களுடைய பெற்றோர் கூட அதை விரும்பவில்லை. ஒரு தற்காலிகமான ஒரு மாற்று வழியாக அந்த பாடசாலையை பயன்படுத்தினாலும் தொடர்ந்து அந்த முரகட்டான் சேனையிலே இருக்கும் அந்த ராணுவ முகாமுக்குள்ள இருக்கும் பாடசாலை உங்களுக்கு பாதுகாப்புக்கு முக்கியம். அதுக்கு கொழும்பு மட்டக்களப்பு அந்த பிரதான பாதையிலே வேற காணி இல்லையென்று சொன்னால் நீங்கள் மட்டக்களப்புக்கு வரையை தரவில்லை போல. ஏனென்றால் புலனர்வு மணாம்பிட்டியில் இருந்து பார்த்தால் மட்டக்களப்பு வரைக்கும் எத்தனையோ வெறும் நிலங்கள் இருக்கின்றன. அதிலே நீங்கள் உங்களுடைய அந்த முகாமை மாத்தலாம். நடு கிராமத்திலே இருக்கிற இந்த காணி தான் உங்களுக்கு பாதுகாப்புக்கு மிக முக்கியமான. இதை எவ்வாறு ஏற்றுக்கொள்றது? இது மட்டுமில்ல கௌரவ அமைச்சர் அவர்களே, வடக்கு கிழக்கிலே பார்த்தால் பலாலியிலே கூட மக்களுக்கு சொந்தமான காணிகளை மக்கள் வேலிக்கு இஞ்சாலே நின்று பார்த்துக் கொண்டிருக்கிறார்கள். ராணுவத்தினர் விவசாயம் செய்கிறார்கள். ராணுவத்தினுடைய காணிகளை நீங்கள் மக்களுடைய காணிகளை ராணுவம் வச்சிருக்கிறார்கள். ஜனாதிபதியை நாங்கள் தொடர்ச்சியாக சந்திக்கும் பொழுது ஜனாதிபதி ஒவ்வொரு சந்திப்பிலையும் அறிவித்தல் கொடுப்பார். ஜனாதிபதி ஒவ்வொரு சந்திப்பிலையும் சொல்லுவார் பாதுகாப்பு செயலாளர்கள் ஏன் இந்த காணியை விடுவிக்கவில்லை. அப்ப ஜனாதிபதி பாராளுமன்றத்திலே தமிழ் தேசிய கூட்டமைப்பை அழைத்து தமிழ் பாராளுமன்ற உறுப்பினரை அழைத்து ஒரு விடயத்தை சொல்றார். நீங்கள் இந்த இன்னொரு விடயத்தை சொல்ற, அப்ப நீங்கள் உண்மையை சொல்றீங்களா ஜனாதிபதி உண்மையை சொல்றார்? இதுதான் என்னுடைய முதலாவது கேள்வி.
தர்க்க கதாநாயகத்துமணி, ஹமுதாவே கந்தூரு தீன்னு உத்துரு நெகநிற விதரக் நெவே ஹெம பலாத்தகம ஹெம பிரதேசேக்கம ரட்டே வர்த்தமான சக அநாகத அவதானம சலக்கில்லாட்ட அரகன அப்பி கந்தூரு பிளேஸ் கரல தீயனும் ஏக நிசா உத்துரு நெகநிற விதரக் கந்தூரு தீயனவா கியன மெத்துமாகே மத்தே அப்பிட பெஹர கரண்ட வேணவா. ஏக தேக்ககரு கதாநாயகத்துமணி மட திபின தொரத்துரு அணுவ மெம குறுக்காமன் பாசல வெனத் தனக்கட்ட கெனையான்னே சுனாமி அவதானமட லக்குனாட பஸ்ஸே சுனாமிய நிசா ஏக்கம லெவன் எஸ்ஆர் கியன ஆமியக்கே பெட்டாலியன் ஹெட் குவார்ட்டர்ஸ் எக்க மட கலப்பியை தியன்னு மெத்தன ஏ வகையம கந்தூரின் பிட்டத தமாய் தனட்டத் கிரீடா பிட்டனிய தியன்னு மம ஏக ஹொயலா பலன்னங்கரு மந்திரித்துமா எத்தன 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 மட திபென தொரத்துரு அணுவ மேக தியன்னு ஏ வகையம ஒவ்வொத்துமா அனித் இடமகன கதாக்கர எத்தனை தனட்ட ஹமுதாவ ஸ்தானகத கரல தீனி ஃபோ ஜி டபிள்யூ கியன ஹமுதா கந்தூர் எத்தனை தீயனவா எத்தனை அப்பி அக்கர தெகக பிரமண பிரமாணியக்க ஹமுதா கந்தூராக் தமாய் அப்பி எத்தனை பாவிதா கரன்னு மெத்தனத் இஸ்கோலே மீட்டர் துன்சியக் எஹா ஸ்தானகத கரல திபினோ மேக எக்தாஸ் நமசி அணுவே இந்தல எல்டிடி பிரஷ்னே திபின காலிந்தல மெம பாசல வெனஸ் தனக தமாய் ஸ்தானகத கரல திபினி.
சபாநாயகர் அவர்களே, உண்மையிலே நீங்கள் சொன்னது போல சுனாமியின் காரணமாக பாடசாலையை தான் கொண்டு போனார்கள். சுனாமிக்காக மைதானத்தை தூக்கி கொண்டு போயிடாதே கௌரவ அமைச்சர் அவர்களே. இன்றும் அந்த மைதானம் வந்து ராணுவம் தான் வைத்திருக்கிறார்கள். அதிலே ஒரு பகுதி ஒரு சிறிய பகுதி ஒன்றை தான் வைத்திருக்கிறார். கல்வி கற்பிப்புன்றது ஒரு கட்டிடத்துக்குள்ள மட்டும் செய்யறபடியும் இல்ல, அதுக்கு ஒரு நில வசதி தேவை. அப்ப இன்று பாடசாலையை நீங்கள் மெயின் பிரதான வீதியிலே கட்டினதுக்கு இன்று மைதானத்தை கொண்டு போக முடியாது. இது உங்களுடைய இனவாத செயல்பாடு இதிலே தெரிகிறது. என்றால் நான் சொன்னது போல இந்த பிரதேசங்களிலே வேற காணிகள் பாதுகாப்பின் கருதி நீங்க எடுக்கலாம். இன்று பாத்தீங்களா அது மட்டும் இல்ல, ஏன் அமைச்சர் அவர்களே இந்த காயங்கேணி பாகரையிலே காயங்கேணியிலே புதிதாக கடற்படைக்கு வேணும் என்று சொல்லி காணி எடுக்கிறார்கள். பாலேடி வட்டையிலே ஒரு தபால் நிலையத்துக்கு ஒரு டாய்லெட் கட்டுறதுக்கு 10%
அரசாங்கம்
பாலேடி வட்டையிலே அந்த winding up, sir. I'm winding up my question. Paradi Vatele, they present. Tandi Adile, they present. If they pull a Kalavan to the police in Lemon, Indro Tania, and then Rapper, Ungrudi, Indro, Unmejolinga, in the Kaniale, would we create the Unam Irka Ile, Apananga, the Nazarian Solam, Amateur Solita, and a million.
Karu Katanaika Tumani. නැගෙනහිර පළාතේ මීට ප්‍රථම ත්‍රිවිධ හමුදාව සතු වෙලා තිබුණා අක්කර 44980ක් මේ අක්කර 44980න් 37955ක් 90%කට වැඩි ප්‍රමාණයක් නැවත එමේ ප්‍රදේශයේ පදිංචියට දීලා තියෙනවා 190ක් දැනට හමුදාව යටතේ තියෙන්නේ ත්‍රිවිධ හමුදාව යටතේ තියෙන්නේ අක්කර 7379යි මේ අක්කර 7379 න් පෞද්ගලික පුරවැසියන්ට අයිති ඉඩම් ප්‍රමාණය අක්කර 37.8යි රජයේ ඉඩම් ප්‍රමාණය අක්කර 7342යි මෙම පෞද්ගලික අයට අයිති අක්කර 37.8යි 4 නුත් අපි අක්කර 8ක් මෙම වසරේ ලබලා දෙනවා මේකට ජාතිවාදී ඇදගන්න එපා කියලයි මම ඉල්ලන්නේ මෙතන පෞද්ගලික විශේෂයෙන් රජයේ ඉඩම් සම්බන්ධයෙන් තමයි මේ රජය හමුදාව ඔකියුපයි කරන්නේ රජයේ ඉඩම් 195කට 99ක්ම එක දෙක ගරු කතානායකතුමනි රජයේ ඉඩම් ලබා ගන්න ප්‍රතිපත්තියක් තියෙනවා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තියෙනවා ඒ පර්චස් 10 ලබා ගන්න එකයි හමුදාව මෙතන ස්ථානගත වෙලා ඉන්න එකයි දෙකක් හමුදාව දැනට ඉන්නේ උතුරු නැගෙනහිර විතරක් නෙවෙයි දකුණෙත් ඉන්නවා බටහිරත් ඉන්නවා නැගෙනහිරත් ඉන්නවා උතුරෙත් ඉන්නවා මධ්‍යමත් ඉන්නවා ඒක හමුදාවේ වර්තමාන ආරක්ෂක සැලැස්මට අනුව සිද්ධ වෙන දෙයක්
සුමිත් කුමාර කුමාර සුමිත්‍රාජ් මෙතුමා ජගත් කුමාර සුමිත්‍රාජ් මෙතුමා
ගරු කතානායකතුමනි මම ප්‍රශ්න අහනවා
කෘෂිකර්ම මෙතුමා උත්තර දෙන්න
කතානායකතුමනි පිළිතුර ආ ශ්‍රී ලංකාවේ පසුගිය වසර පහ තුළ නිෂ්පාදනය කරන ලද මුළු එළවලු ප්‍රමාණය මෙට්‍රික් ටොන් වලින් 2018 මෙට්‍රික් ටොන් 13,79,856යි 2019 මෙට්‍රික් ටොන් 12,34,095යි 2020 මෙට්‍රික් ටොන් 13,59,558යි 2021 13,43,893යි 2022 12,50,771යි ප්‍රශ්න අංක දෙක පිළිතුර ඉහත එක ප්‍රශ්නයේ සඳහන් කරන ලද එළවලු භෝගයන්හි ගෘහ ඒකක මගින් වාර්ෂිකව පරිභෝජනය කරන ලබන මුළු එළවලු ප්‍රමාණය පහත වගේ සඳහන් වේ මෙම පරිභෝජනය කරන ප්‍රමාණය තුළ හෝටල් රෝහල් එකතු ආදී නිෂ්පාදන ආයතනවල පරිභෝජනය කරන එළවලු ප්‍රමාණය හා පසු අසුණු හානි මගින් පරිභෝජනය කරන ප්‍රමාණය ඉවත් කර ඇත පරිභෝජනය 2019 මෙට්‍රික් ටොන් 779,019 2020 මෙට්‍රික් ටොන් 783,163යි 2021 මෙට්‍රික් ටොන් 791,631යි 2022 මෙට්‍රික් ටොන් 792,524යි ප්‍රශ්න අංක තුන පිළිතුර එළවලු නිෂ්පාදනයේ වුණතාවයක් නොමැත විශේෂ අවශ්‍යතාව හැරෙනකොට දේශීය අවශ්‍යතාවෙන් සඳහා දේශීය නිෂ්පාදන මගින් සපුරා ගනි පිළිතුර අංක 4 2015 සිට 2019 දක්වා වූ කාල පරිච්ඡේදයන්හි වර්ෂ 2019 සිට 2021 දක්වා වූ කාල පරිච්ඡේදයේ ශ්‍රී ලංකාව ආනයනය කරන ලද එළවලු ප්‍රමාණය වෙන වෙන වශයෙන් 2019 2015 මෙට්‍රික් ටොන් 53යි 2016 මෙට්‍රික් ටොන් 128යි 2017 මෙට්‍රික් ටොන් 138යි 2018 මෙට්‍රික් ටොන් 259යි 2019 මෙට්‍රික් ටොන් 169යි 2020 මෙට්‍රික් ටොන් 58යි 2021 මෙට්‍රික් ටොන් 52යි ආයන්න පිළිතුර අදාළ නොවේ
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරුපත් ප්‍රශ්නය ගරු ඇමතුමනි, ඔබතුමාගේ පිළිතුරේ පැහැදිලි වුණේ මෙට්‍රික් ටන් ලක්ෂ 12ක් 13ක් වර්ෂයකට නිෂ්පාදනය වෙද්දී අපි පරිභෝජනයේ මෙට්‍රික් ටන් සාමාන්‍ය දළ වශයෙන් ලක්ෂ 7ක් 5ක් අතර ප්‍රමාණයක. ඒතොර උනතාවය නෙමෙයි අතිරිත්‍යයක් තියෙනවා ගරු කතානායකතුමනි. ඒ අතිරිත්‍යයක් තිබුණා වුණත් අපි අනිත් පැත්තෙන් මෙට්‍රික් ටන් යම් ප්‍රමාණයක් හැම වර්ෂයකම ගෙනල්ලා තියෙනවා. මේ ආහාර ද්‍රව්‍ය ගෙන්නනකොට අනිත් පැත්තෙන් චෝදනාවක් එනවා, මේ රටට විදේශ විනිමය නැහැ, එවැනි තත්ත්වයක් තුළ අපි රටේ වවන දේවලුත් ගේනවා කියලා. ඒ පැත්තෙන් එක ගැටලුවක් තියෙනවා. අනිත් පැත්තෙන් මෙච්චර අතිරිත්‍යයක් තියද්දිත් ගරු ඇමතුමනි, ඊයේ පෙරදා එනකොට මුළු රටේම අත්‍යවශ්‍ය එළවලු ද්‍රව්‍යවල මිල ඉහළ ගියා. ඒ මිල ඉහළ ගිය ප්‍රමාණය කිව්වොත් සමහර අවස්ථාවල කැරට් මිල රත්රන් වලට වඩා මිල ඉහළ ගියා. කැරට් ගන්න මේ රත්තරන් ගන්න තැන්ට යන්න පිටකොටුවේ හෙට්ටි වීදී යන්න කියන තැන්ට කරා මිල 2500 දක්වාත් වැඩි වුණා. ඒ අතරේ ගරු කතානායකතුමනි, රටේ ජනතාව මේ 225ට හෙනෙල්ලුව මේ අර තෙල් ගණන් ගියාම, ගෑස් ගණන් ගියාම, විදුලිය ගණන් ගියාම චෝදනා කරනවා වගේ කැරට් වැඩි වුණා. ඒකටත් මේ 225ට හෙන ගහන්න ඕන කියලාත් කිව්වා. හැබැයි ගරු ඇමතුමනි, මේ අතිරිත්‍යකුත් තියෙනවා. එවැනි තත්ත්වයක් තුළ ඊයේ පෙරේදා ස්වභාවික විපත් තිබුණා. ගම් වතුර තිබුණා, වැහි වතුර ආවා, යම් නායෑම් තිබුණා. ඒ තත්ත්වයේ තුළ වුණත් මං හිතන්නේ මේ තියෙන අතිරිත්‍යයත් එක්ක විශාල වශයෙන් මේ මිල ඉහළ ගියම ඉතාම අසාධාරණයි. ඒ තත්ත්වය තුළ ගරු ඇමතුමනි, අපට මේ මිල පාලනය කරගන්න බැරුණේ ඇයි කියලා බැලුවාම අනිත් පැත්තෙන් නිෂ්පාදකයෝ, එළවලු නිෂ්පාදකයෝ කිව්ව අපට මේ මිල ලැබෙන්නේ 2000-2500 ලැබෙන්නේ, ඉතා සොච්චම් මුදලක් ලැබෙන්නේ. ඒතකොට අතරමැදියයි වෙළඳයි කූට ව්‍යාපාරයක් උපාඩි ව්‍යාපාරයක් කරන විශාල ආදායම් ලැබෙමි. ඒ නිසා මේක පාලනය කරන්න වෙළඳ අමාත්‍යාංශ හරි කුෂ්කර්ම අමාත්‍යාංශ හරි මැදිහත් වෙලා වැඩ පිළක් යොදන්නේ නැද්ද? නැත්තම් මිනිස්සු මේ හෙන ඉල්ලන එක අවසන් වෙන්නේ නැහැ. අනිත් එක මිනිස්සුන්ගේ පැත්තෙත් ලොකු සාධාරණ හේතුවක් තිබුණා. දිනපතා හැමෝම හැම සත්වෙම ජීවත් වෙන ආහාර ගන්න ඕන, එළවලු මිල වැඩි වුණාම ජීවත් වෙන්න විදියක් නැතිවෙනවා. ඉතින් ඒ නිසා මේක පාලනය කරලා මේ අත්‍යවශ්‍ය අතිරිත ආහාර ද්‍රව්‍ය යම් සාධාරණ මිලට ජනතාවට දෙන්න වැඩ පිළක් තියෙනවද කියලා දැනගන්න කැමතියි.
ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු කාරණා සියල්ලත් එක්ක එක වෙනවා. විශේෂයෙන්ම රටේ එළවලු නිෂ්පාදනය කරන ගොවියා ඊගාවට පරිභෝජනය කරන පාරිභෝගිකයයි අතරමැදියෙක් ඉන්නවා. ඒ ව්‍යාපාරික යාන්ත්‍රණයක් විශේෂයෙන්ම රජයේ සමහර වෙලාවලදී අපොහසත් වෙනවා ඒක පාලනය කරන්න. දැන් ගොවියා නිෂ්පාදනය කරන භාණ්ඩවල එළවලුවල මිල ඒ විදිහටම සාපේක්ෂව පාරිභෝජනයට නොලැබෙන වෙලාවල් තියෙනවා. ඉතින් මේවන් කාරණා පිළිබඳව අවධානය යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය මේ කාලේ තියෙන එළවලු හිගය පිළිබඳ සැලකිල්ලට අරගෙන ගෙවතු වගා වැඩසටහන් වගේ ක්ෂණික ක්‍රියාමාර්ග අරගෙන වගා කිරීම කටයුතු සඳහා පෙළඹෙලා ඉන්නවා කියන එක මතක් කරන්න කැමතියි.
ගරු කතානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමා, මේක ඔබතුමාට විශේෂයෙන් අදාළයි. ඔබතුමා පසු සම්පත් සම්බන්ධ රාජ්‍ය අමාත්‍යවරයා විදිහට දීර්ඝ කටයුතු කළා. ගරු ඇමතුමා, පහුගිය කාලේ අර 2020 වෙනකොට රුපියල් 10ට තිබුණ බිත්තරේ තමයි රුපියල් 65 දක්වා වැඩි වුණේ. අපි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දරුවන්ට ආහාර වෙලක් දෙනවා. ඒකටත් වෙන් කරලා තිබුණේ රුපියල් 50ක් විතර. ඒක මේ දරුවෝ ඇමතුමා ඇවිල්ලා දැන් ටිකක් වැඩි කරලා තියෙනවා. නමුත් බිත්තරයක් දෙකට කපලා දෙන්න තමයි වෙමින් තියෙන දැන් තියෙන ගානත් එක්ක. එතකොට එවැනි තත්ත්වයක් තුළ ගරු ඇමතුමනි, බිත්තර මිල අඩු කරන්න වැඩපිළක් හදන්න නම් නිෂ්පාදනය වැඩි කරන්න මිලියන 7ක් විතර දවසක පරිපෝෂණය යනවා කියලා තමයි අපිට ඇවිල්ලා අමාත්‍යාංශයෙන් විවිධ තැන්වලදී කිව්වේ. ඒ වගේම මම මේට කලින් අහපු ප්‍රශ්නයකදී ගරු කතානායකතුමනි, කුසිකර්ම ඇමතුමා පොරොන්දු වුණා මාස කීපයක් යනකොට අපිට මේ කිකිලි පැටවු ටිකක් බෙදලා සහ මේ නිෂ්පාදනය වැඩි කරගන්න ක්‍රම තියෙනවා. ඒ වගේම ඒ අවශ්‍ය ආහාර ද්‍රව්‍ය දැන් ආනයනය කරන්න අවස්ථාව දීලා තියෙනවා කියලා. හැබැයි තවමත් බිත්තර මිල ඉහළ යනවා. යම් ප්‍රමාණයකට ආනයනය කරේ නැත්තම් මේකටත් වඩා ඉහළ යනවා. ඒ නිසා මේකට සාධාරණ විසඳුමක් දෙන්න කුසිකර්ම අමාත්‍යාංශයේ විදිහට වැඩපිළක් තියෙනවද නැද්ද? සහ මේ නිසා පීඩාවට පත් වෙලා තියෙන අහිංස මොකද? මස් මාංශ සියල්ලම රුපියල් 2000යි 3000යි බවට පත් වෙලා තියෙන බිත්තරකින් තමයි දරුවකට ප්‍රෝටීන් ටිකක්වත් ලැබෙන්නේ. ඉතින් ඒකත් ගන්න බැරි වුණා. මේ 10ට තිබුණ එක 100කින් නෙමෙයි 100-600කින් වැඩි වෙලා. ඒ නිසා මේකට සාධාරණ විසඳුමක් බලාපොරොත්තු වෙන ජනතාව ඔබතුමන් ඉල්ලනවා මේකට වැඩපිළක් හදලා අපිට කියන්න කියලා.
අර කතානායකතුමනි, දැනටමත් සත්ව පාලනේ නිරත වෙලා ඉන්න ආයතන වලට පෞද්ගලික අංශයට සහයෝගය දක්වන්න සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා තියෙනවා. තීරුබදු සහන දීලා බඩිරඟු සත්ව ආහාර ආනයනය කිරීම, ඒ වගේම තීරුබදු සහන දීලා මව සත්ව ආනයනය කිරීම, එවැගේම පැටවුන් නිෂ්පාදන කරන ස්ථාන පාල නියාමනය කිරීම මේ වගේ කාරණාත් එක්ක කෘෂිකර්ම අමාත්‍යාංශය වගකීම් ඉටු කරමින් පවතිනවා. එහෙත් අපි මේ අතරමැදිය සහ පාරිභෝගිකයා අතර තියෙන ගැටලුව, නිෂ්පාදකයා සහ පාරිභෝජනය කරන අතර තියෙන මේ මිල පරාසය පිළිබඳව අපි සෑහීමකට පත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි විශේෂයෙන් අවධානය යොමු කරලා තියෙනවා පෞද්ගලික අංශය සහ විවිධ ආයතන. අද අපි සනස ආයතනයත් එක්ක සාකච්ඡා කරනවා, ඊගවට සමපකාර අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරනවා. අලුතින් මේ කර්මාන්තර එන ව්‍යවසායකයන්ට උදව් කරන ලෑස්ති වෙලා විශේෂයෙන්ම සුලභ කිරීම, බිත්තර නිෂ්පාදනය වැඩි දියුණු කරන්න ඒ කර්මාන්තර වැඩි පිරිසක් එකතු කර ගැනීමට වැඩ පිළිලක් හදලා තියෙනවා කෘෂිකර්ම අමාත්‍යාංශය.
හරි, බොහොම ස්තුතියි අමතුමා. ප්‍රේමනාත් දොළුවත් අමතුමා.
ගරු කථානායකතුමනි, ගරු ප්‍රේමනාත් සිං දොළත් මැතිතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු අහන්න එක. බස්නාහිර පළාතේ අධ්‍යාපන කලාප අතුරින් ගුරු අතිරික්තයක් හා ගුරු හිඟයක් පවතින අධ්‍යාපන කලාප වන්නේ කොළඹ, හෝමාගම, ශ්‍රී ජවදනපුර, පිළියන්දල, ගම්පහ, කැලණිය, මීගමුව, මිනුවන්ගොඩ, කළුතර, හොරණ, මතුකුම යන කලාප වේ. අයන දෙක පිළිතුර බස්නාහිර පළාතේ ජාතික පාසල් හිඟ ගුරුවරුන් සංඛ්‍යාව එක් එක් විෂය අනුව හැමුණුම එකමගින්ද, බස්නාහිර පළාතේ පළාත් පාසල් හිඟ හා අතිරික්ත ගුරුවරුන් සංඛ්‍යාව එක් එක් විෂය අනුව හැමුණුම දෙකමගින්ද දක්වා ඇත. එක දීර්ඝ ලේඛනයක් මට ගරු මන්ත්‍රීතුමාගේ පරිශීලනයට එතුමාට එවන්න පුළුවන්. ආයන්න අදාළ නොවේ.
Well, Speaker, I take this opportunity to wish Mr. Narendra Mihindu Kumar Fernando. I might not get the opportunity to talk regarding today later.
You are going to have that debate in the evening.
Yes, yes, so sir. Just I'll take only one
take
minute.
Time at this time.
Yeah, so I would like to wish him in his future endeavors. I don't know whether he doesn't see
we'll
that
take
he's,
it in the evening.
He's quite fit and young. See, he looks like quite young, but ගරු කථානායකතුමනි, මම මගේ පළවෙනි ප්‍රශ්නේ බොහොම කෙටි අහනවා. ගරු කථානායකතුමනි, මම වැඩිපුර ප්‍රශ්න අහන්නේ නැහැ. ඊළඟ ප්‍රශ්නේ ගරු අමාත්‍යතුමනි, අපි දන්නවා මේ වෙනකොට අවුරුදු 3ක් තිස්සේ මේ විභාග දිගින් දිගටම කල් යනවා. ඔබතුමා යම් ආකාරයකට මේක ක්‍රමයකට දැන් අපි අවුරුද්දකට වගේ ගන්න උත්සාහ කරනවා. පහුගිය අවුරුද්දේ විශාල ප්‍රශ්නයක් වුණා මේ දරුවෝ මේ විභාගය දන්නේ නැතුව සමහර වෙලාවට සමහර බාහිර බලවේගවල ප්‍රශ්නත් එක්ක මේ විභාග කල් ගියා. ඒ නිසා ගරු අමාත්‍යතුමා, අපිට පුළුවන් නම් දැන් මේ අවුරුද්දේ අපි ජනවාරි වල ඉන්නේ, අපි දැන්ටම අපිට සැලැස්මක් හදන්න පුළුවන් නම් දරුවන්ට පුළුවන් වෙයි තමන්ගේ විභාගය කවද්ද එන්නේ කියන එකත් එක්ක ඒගොල්ලන්ට යම් කාලයක් ලැබෙනවා. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ ඉදිරි වැඩ පිළිවෙල කුමක්ද කියලා.
ගරු කථානායකතුමනි, පසුගිය කාලය තුල විභාග දිගින් දිගටම කල් යාමට එක් ප්‍රධාන හේතුවක් වුණේ COVID-19 නිසා. 2021 දී විෂය නිර්දේශ ආවරණය කිරීමට ගත වූ කාලය වැඩි වුණා, පාසල් වසා තිබුණා. ඒ නිසා ඒ වගේම ප්‍රතිඵල දෙන්න පරක් වුණා මෙවැනි හේතුන් නිසා. ඊළඟට 22 වර්ෂයේදී රටේ ඇති වූ ආර්ථික සහ නුසන්සුකාරී තත්ත්වය තුළ යම් යම් ප්‍රමාදයන් ඇති වුණා. ඊට පස්සේ අවසාන උසස් පෙළ විභාගය කල්දාන්නේ සිදු වුණේ විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ දෙපක්ෂයේම ගරු මන්ත්‍රීතුමාලගේ ඉල්ලීමක් තිබුණා ප්‍රතිඵල දීලා ඒ කාලය ලබා දෙන්න කියලා. නමුත් අපි වේලපහින් නිවේදනය කළා තිබ්බා අහවල් දිනේ විභාගය පවත්වනවායි කියලා. නොවැම්බර් 27 පටන් අරන් දෙසැම්බර් 22 අවසන් කරනවායි කියලා. නමුත් අපි ඒ සියලු ඉල්ලීම් වලට අහුන්කම් දීලා සති 5කින් පමණක් කල් දැම්මා. ඒ නිසා තමයි පෙබරවාරි පළවෙනිද විභාගය අවසන් වෙන්නේ. උත්තරපත්‍ර සමීක්ෂණය කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ මේ වෙනුවට සකස් කරන් යනවා. ඒ වගේම උත්තරපත්‍ර සමීක්ෂණය කරන ගුරුවරුන්ටත් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ටත් පසුගිය වර්ෂයේදී ලබා දුන්න දීමනාම ලබා දීම සඳහා මම මේ වෙනුවට ආමාත්‍ය මණ්ඩල සංදේශ ඉදිරිපත් කළා තිනවා. ඒ නිසා ඒ කටයුතු මේ වෙනුවට කෙරීගෙන යනවා. අපි 2025 වෙන විට විභාගය යථා පරිදි පැවැත්වීමට අවශ්‍ය වැඩපිළිවෙළ හදලා තියෙනවා.
ස්වාමී සුති ගාමිණී බලේබඩ මැතිතුමා, මහජන ආරක්ෂක ඇමතිතුමාගේ ඇසීමට
අහනවා කථානායකතුමනි.
ඔව් යන්න
දෙන්න අපිට ඉතින්. ගරු කථානායකතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය සම්පත් අතුගොල් මන්ත්‍රීතුමා.
සම්පත් අතුගොල් මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, ඔබතුමා ගරු අධ්‍යාපන ඇමතිතුමා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා මේ ගන්න උත්සාහය පිළිබඳව අපි ඇත්තටම අපේ ගෞරවය පුද කරනවා. මම හිතනවා ඔබතුමාගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට වැඩිපුරම උදව් වෙන්න ඕන තැන තමයි මුල්ලමාවිය සංවර්ධනය පෙරපාසල. මම හිතනවා ඔබතුමා අයවැය කතාවේදී සඳහන් කරපු මේ ප්‍රතිසංස්කරණය පිළිබඳව කියපු කතාවක් වැරදි විදිහට අර්ථකථනය කරමින් ජනතා විමුක්ති පෙරමුණේ නිලධාරීන් කීප දෙනෙක් පෙරපාසල් ගුරුතුමියන් පාරට ගන්න උත්සාහ ගන්නවා පෙරපාසල් වහන්න ඔබතුමා යෝජනා කරනවා කියලා. ඔබතුමා පෙරපාසල් වහලා පෙරපාසල් ගුරුතුමියන් පාරට ඇද්දාන්න උත්සාහ ගන්නවා කියලා මේක වැරදි අර්ථකථනයක් දෙනවා කරු කතානායකතුමනි. ඒ නිසා මම ගරු අධ්‍යාපන ඇමතිතුමනි විශේෂයෙන් පෙරපාසල් ගුරුතුමියන් ඔබතුමා ඒක නියාමනය කරමින් සහ පෙරපාසල් අධ්‍යාපනයේ විධිමත් කිරීම සඳහා ඔබතුමා මම හිතනවා නිසි ක්‍රියාමාර්ගයක් ගත යුතු වෙලාව මේ වෙලාව 2016 මුද්‍රණය කරපු ගුරු අත්පොතක් තමයි පෙරපාසල් ගුරුතුමියන් ගාව තාම තියෙන්නේ. 2016 තමයි මේ ගුරු අත්පොත මුද්‍රණය කරලා තියෙන්නේ. මා විශ්වාස කරනවා මේ පිළිබඳව පෙරපාසල් නියාමනය සම්බන්ධව සහ ඔබතුමා මේ වැරදි මතය ප්‍රචාරය කිරීමට ඔබතුමාගේ කරුණු පැහැදිලි කරන්න මම මේ වෙලාවේ ඉල්ලනවා ගරු අධ්‍යාපන ඇමතිතුමනි.
ගරු කතානායකතුමනි, වර්තමානයේ වනිට ලංකාවේ පෙරපාසල් තියෙනවා 19,000ක්. පෙරපාසල් වල වර්ග පහක් තියෙනවා. ජාත්‍යන්තර පාසල්ලෙන් කරන පෙරපාසල්, පෞද්ගලික මට්ටමින් කරන පෙරපාසල්, පළාත් සභා මගින් කරන පෙරපාසල්, ඊළඟට වෙනත් සංවිධාන වලින් කරන ඒවා, ඊළඟට මේ පළාත් පාලන ආයතන වලින් කරන. පෙරපාසල් පිළිබඳව සම්පූර්ණ බෙදුණු විෂයක්. ඒක පළාත් සභාවේ උපලේඛනයේ සඳහන් වෙනවා. එතකොට පළාත් 9ම පෙරපාසල් පිළිබඳ ප්‍රඥප්ති තියෙනවා. බස්සහැර පළාතේ ප්‍රඥප්තිය හැදුවේ මම මහ ඇමති හැටියට 1996. එතකොට දැන් තියෙන්නේ මේ පෙරපාසල් වලින් යුනිසෙෆ් වාර්තාව අනුව 30%ක් අවුරුදු 4 සම්පූර්ණ වෙන දරුවෝ පෙරපාසල් ගත වෙන්නේ නැහැ. එතකොට විවිධ හේතුන් තියෙන පුළුවන්. මම හිතන්නේ වැඩි හරියක් දරිද්‍රතාවය නිසා, නොදැනුවත්කම නිසා, දෙමාපියන් තියෙන නොහැකියාව නිසා. ඊළඟ කාරණේ තමයි පෙරපාසල් පිළිබඳව ඔබතුමා කිව්වා වගේ ඒ අත්පොත මේ අප්ඩේට් වෙලා නැහැ. යාවත් කාලින වෙලා නැහැ. ඒ නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල පළවෙනි ශ්‍රේණියෙන් මේක ආරම්භ වෙනකොට ඒකට අනුරූපී ලෙස අපි පූර්ව ළමා අවදි සංවර්ධනය ගලපා ගන්නවා. ඒතර ඒකට ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ ජාතික ප්‍රතිපත්තිය සකස් කර දීමට තමයි අමාත්‍යංශය මැදිහත් වුනේ. නැතුව පෙරපාසල් නියාමනය හෝ පෙරපාසල් පිළිබඳව විෂය අධ්‍යාපන අමාත්‍යංශයට නෙමෙයි යයිති පළාත් 9 පළාත් අධ්‍යාපන අමාත්‍යංශවලට. පළාත් අධ්‍යාපන අමාත්‍යංශවල ඉන්න ප්‍රාථමික අධ්‍යක්ෂකවරු, ගුරු උපදේශකවරු තමයි ඒ පළාත් මට්ටමින් ඒ කටයුතු මෙහෙවන්නේ. දැන් අමාත්‍යංශය කලේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ගැලපෙන ආකාරයට අපි ඊළඟ අවුරුද්දනට ඒක සූදානම් නම් ඒකට පූර්ව ළමා අවධිය සූදානම් කිරීම. ඒ සඳහා අපි එක ප්‍රතිපත්ති රාමුවක් හදලා තියෙනවා, පොලිසි ෆ්‍රේම්වර්ක් එක. එතකොට ඒකේ ප්‍රෝග්‍රෑම් එකත් අපි හදලා තියෙනවා. දෙක පෙර පාසලක වැඩියෙන් උගන්නන, තව පාසලක අඩුවෙන් උගන්නන කියලා ඒ අතරත් තරගයක් ඇති වෙලා. ඒක නිසා මේ අවිධිමත් තත්වය විධිමත් කිරීම සඳහා සියලුම පෙර පාසල් ගුරුවරුන් ඔය 34,000ටම ඒගොල්ලන්ට එන්න පුළුවන් නොමිලේ. ඒ ආව මේකට හුරු කිරීම සඳහා වැඩමුළු පැවැත්වීම පමණයි අපි කරන්නේ. ඉතින් ඒ සඳහා අවශ්‍ය වන්නා වූ 500ක් පමණ පිරිස, ගුරු උපදේශකවරු, ප්‍රාථමික අධ්‍යක්ෂකවරු පළාත් මට්ටමින් කැඳවලා සෙනසුරාදා දවස් දෙකේදී වැඩමුළුවක් තියෙනවා ජාතික අධ්‍යාපන ආයතනයේ. ඒ අය පුහුණු කරන්නේ කිසිම ආකාරයකින් දැන් පවත්වන පෙරපාසල් අපි නියාමනය කරන්න යන්නේ නැහැ. ඒ ප්‍රඥප්තියෙන් තියෙන පළාත් 9. අනිත් එක අපි කරන්නේ ඒ ඉන්න ගුරුවරුන්ව යාවත් කාලින කිරීමයි ඒගොල්ලන්ගේ දැනුම. ඉතින් ඒක හොඳයිනේ. පෙරපාසල් යන්නේ නැත්නම් 130ක් ඒ 30 පෙරපාසල් ගත කිරීමටත් අපි අවශ්‍ය වැඩ පිළිවෙල අවශ්‍ය උපදෙස් ටික දෙනවා. ඉතින් තව හොඳයි. ඉතින් ඒක නිසා මෙතන කිසිම ආකාරයකින් අමාත්‍යංශය කරන්නේ ප්‍රතිසංස්කරණයට ගැලපෙන ආකාරයට పూర్ව ළමා අවධිය සූදානම් කිරීම මිස නියාමනය කිරීමක් නෙවෙයි. ඒක සම්පූර්ණයි ඉති පළාත් සභා 9.
කොමිසුති ගාම්නි වලේබඩ මැතිතුම මහජන ආරක්ෂක මැතිතුමගේ ඇසීමට
අහනවා. මගේ ප්‍රශ්නේ අහනවා කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්නෙට පිළිතුරු එවලා තියෙනවා. හැබැයි ගරු ඇමතිතුමා ඉල්ලීමක් කරා මේකට අතුරු ප්‍රශ්න අහන්න තියෙන නිසා මේකට කල් ගන්න කියලා. හැබැයි මන්ත්‍රීතුමා එකගෙන මම සභාගත කරන්න පුළුවන්. ඔබතුමාට අතුරු ප්‍රශ්න අහන්න නැත්නම් මේක ප්‍රශ්නෙට කල් ගත කල් ඉල්ලනවා.
නායකතුමනි, මට අතුරු ප්‍රශ්න කීපයක් අහන්න තියෙන නිසා ඇමතිතුමා ඉන්න වෙලාවක මේ ප්‍රශ්න ගන්න අවස්ථාව සලසලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.
ඒකට ඉල්ලීමක් කරා සර්.
2 weeks. රෝණ බණ්ඩාර මැතිතුමා දීවර මැතිතුමා ගැසීමට
ඇබ්සන්ට්.
තුෂාර ඉන්ද්‍රනිල් අමරසේන මැතිතුමා
මම අහනවා
මුදල් නැමැතිතුමා
හලෝ මන්තුමා විසින් අහන ප්‍රශ්න පිළිතුරු ලබා දෙනවා. අයන්නේ එක 2015 වසරේ ඩොලර් මිලියන 6980යි 2016 ඩොලර් මිලියන 7242යි 2017 ඩොලර් මිලියන 7164යි 2018 ඩොලර් මිලියන 7015යි 2019 ඩොලර් මිලියන 6717යි 2020 ඩොලර් මිලියන 7104යි 2021 ඩොලර් මිලියන 5491යි 2022 ඩොලර් මිලියන 3789යි 2023 ගරු කතානායකතුමනි මේ වෙනකොට ඩොලර් මිලියන 6000ක ප්‍රමාණයක් විදේශ ප්‍රේෂණ ලෙස අපිට ලැබිලා තියෙනවා. අයන්නේ දෙක ගරු මන්තුවා වෙන වෙනම අවශ්‍යද මේක සභාගත කරලා කමක් නැද්ද? ඔබතුමා අහලා තියෙනවා මේ ජංගම ගිණුම වෙත ලැබිච්ච මුදල්, ඒ වගේම සේවා නියුක්තිකයන්ගේ ලැබිච්ච මුදල් සහ එය ප්‍රතිශතයක් හැටියට කීයද කියලා මේක ඔබතුමාගේ දැනගැනීමට තවන්නද? අයන්නේ තුන 2021 2022 සහ 2023 වසර තුල විධිමත් මාර්ග හරහා විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ දියත් කිරීමට සහ අවිධිමත් වෙළඳපොලේ ක්‍රියාකාරකම් අධෛර්යමත් කිරීමට පියවර කිහිපයක් ගන්නා ලදී. මහා බැංකුව සහ රජය බැංකු අංශය හරහා මුදල් ප්‍රේෂණය කරනු ලබන සේවකයින් සඳහා දිරිගැන්වීමේ යෝජනා ක්‍රම රැසක් 2021 සහ 2022 වසරවලදී හඳුන්වා දෙන ලදී. කෙසේ වෙතත් 2022 වසරේ මාර්තු මාසයේ සිට නම්‍යශීලී විනිමය අනුපාත ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් පසු විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වැඩිවීම නිසා මෙම ක්‍රියාමාර්ග බොහෝමයක් අත්විටවන ලදී. දැනට ඉතිරිව ඇති දිරිගැන්වීමේ යෝජනා ක්‍රමය වන්නේ විදේශයන්හි රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් සඳහා පූර්ණ විදුලි වාහන ආනයනය කිරීමට බලපත්‍ර ලබා දීමයි. බොහෝ බලපත්‍රලාභී බැංකුවල සහභාගීත්වයෙන් ලංකා ක්ලියර් විසින් ලංකා රෙමිට් නමින් ප්‍රේෂණ හුවමාරු කිරීම සඳහා පහසුකම් සැලසීමට ජංගම යෙදුමක් දියත් කරන ලදී. 2022 වසරේ මාර්තු මාසයේදී විනිමය අනුපාතිකයන්හි ක්‍රමානුකූල ගැළපීමකට ඉඩදීම සහ ඉන් පසුව 2023 වසරේ මාර්තු මාස සිට නම්‍යශීලී විනිමය අනුපාතිකය ප්‍රතිස්ථාපනය කිරීම මගින් අවිධිමත් වෙළඳපොලෙහි විනිමය අනුපාතිකය සහ නිල විදේශ විනිමය අනුපාතිකය අතර පැවති විශාල පරිතරය නිවැරදි කර ඇත. ආනයන මූල්‍යකරණය සඳහා විවෘත ගිණුම් පදනම් කර ගනිමින් ගෙවීම් ක්‍රමය සීමා කිරීම මගින් අවිධිමත් වෙළඳපොළ ක්‍රියාකාරකම් සීමා කිරීමට රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගද මෙම පරතරය අඩු කිරීමට උපකාරී විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2022 වසරේ ජනවාරි සැප්තැම්බර් කාල පරිච්ඡේදය තුළ ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 286ක පමණ සාමාන්‍යකට සාපේක්ෂව 2022 වසරේ සිවුවන කාර්තුවේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සැලකිය යුතු ලෙස ඉහළ ආගයක් ගත් අතර ඒ එක්සත් ජාතික ඩොලර් මිලියන 405ක පමණ මාසික සාමාන්‍යයක් විය. 2023 වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාල සීමාව තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 481ක පමණ මාසික සාමාන්‍යයක් සහ සමුචිත පදනම මත ඩොලර් මිලියන 3364ක් වාර්තා කරමින් තව දුරටත් වර්ධනය විය. ආයන්න පැන නොනගී.
වාමි ශ්‍රුති ඇමතුම දැන් ලංකාවේ ඉතිහාසයේ මේ මෑත කාලයේ තරම් විදේශගත වීමට රුචියක් කැමැත්තක් තරඟයක් තියෙන අවස්ථාවක් අපි දැකලා නැහැ. දැන් වෛද්‍යවරුන් විතරක් මම දැක්කා පුවත්පතක 1200ක් විතර වෛද්‍යවරුන් විතරක් අපේ රට අතහැරලා ගිහිල්ලා තියෙනවා. ඉතින් එතනදී මම හිතන්නේ ඒ විදේශ ප්‍රේෂණ ඒවා දිරිමත් කිරීම කරන්නත් ඕනේ. ඒකම දැන් වැඩි පිරිසක් රට යෑමේ විශාල නැඹුරුවක් තරඟයක් තියෙන අවස්ථාවක දැන් අපිට ආරංචි වෙනවා කැබිනට් මණ්ඩලයේ තීරණය කළා කියලා තානාපති රටවල් සමහර රටවල් වල තානාපති කාර්යාල ඉවත් කරගන්න තීරණයක් අරන් තියෙනවා කියලා. ඒකෝර අපි නිරන්තරයෙන්ම දකින කාරණයක් තමයි ඒ තානාපති කාර්යාල වල සේවකයින් ප්‍රමාණය අඩුයි. එතකොට ඒ වගේ නිසි සේවයක් වෙන්නේ නැහැ. එතකොට වැඩි වැඩියෙන් විදේශිකයින් ඒ විදේශගත වෙනකොට මම හිතන්නේ මේ සේවය තවදුරටත් වැඩි වැඩියෙන් කාර්යක්ෂම කළ යුතුයි. මම ඒක ඔබතුමාගේ දැනගැනීමට. ඉතින් ඒකම මේ විදේශගත ශ්‍රමිකයින් පිළිබඳව ඔවුන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් වැඩපිළිවෙළු සකස් විය යුතුයි. එතකොට ඔබතුමාලා දිගින් දිගටම කතා කරා දැන් මේ විදේශ ශ්‍රමිකයන්ගේ විශ්‍රාම වැටුපක් සකස් කිරීමක් පිළිබඳව දිගින් දිගටම කතා කළා. විදේශ ශ්‍රමිකයන් පිළිබඳව විශ්‍රාම වැටුපක් සකස් කිරීම පිළිබඳව දිගින් දිගටම කතා කළා. ඉතින් තවමත් ඒක කතා කරමින් යනවා මිසක් තවමත් ඒ පිළිබඳව නිසි වැඩ පිළිවෙලක් නැහැ. මොනවද ඔබතුමාලා ඒ ගැන නිශ්චිතවම ඒ පිළිබඳව අරගෙන තියෙන ක්‍රමවේදී?
ගරු කථානායකතුමනි, මේ ප්‍රශ්නෙන් විමසීම කළා තියෙන්නේ විදේශ ප්‍රේෂණවල වටිනාකම පිළිබඳව. ඒතර ඔබතුමා අලුතෙන් ප්‍රශ්නයක් යොමු කළොත් ඒ ප්‍රශ්නය අපි විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ කම්කරු අමාත්‍යාංශයේ සහ ඒ සඳහා පිළිතුරක් ලබා දීමට මුදල් අමාත්‍යාංශය සම්බන්ධ වේ
යුතුයි.
සම්බන්ධ වෙන්නේ සූදානම්.
දෙවෙනි ප්‍රශ්නේ
දැන් තමුන්නාංශේ මගේ පළවෙනි ප්‍රශ්නේ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ පැත්තට යොමු කළා. තමුන්නාංශේ නිකන් හිටියා. ඉතින් මම ඒක ජාතික වාක්‍යයක් හැටියට තමයි ඔබතුමායෙන් ඇහුවේ. දැන් අහන්නේ නම් ගරු ඇමතුමා ඔබතුමාටම සම්බන්ධ ප්‍රශ්නයක්. දැන් අපි විදේශ ප්‍රේෂණ වලින් යැපෙන රටක් හැටියට ඒ පිළිබඳව බලාපොරොත්තුෙන් ඉන්න රටක් හැටියට දැන් පහුගිය කාලේ පැන්ඩෝරා පේපර්ස් ගැන කතා කළා, පැනමා පේපර්ස් ගැන කතා කළා. අධිකරණ ඇමතුමාත් පවා පිළිගත්තා අපේ රටේ විශාල මුදලක් විදේශගතවල තැන්පත් වෙලා තියෙනවා. අහවල් නම් තියෙන අයගේ ගිණුම් තියෙනවා. විශාල මුදලක් විදේශ රටවල තියෙනවා කියලා. එතකොට අධිකරණ ඇමතුමා කිව්වා අනිවාර්යෙන් මේ මුදල් ආපහු අපේ රටට ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරනවා, ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කරනවා කියලා. ඉතින් මේක මේ පැන්ඩෝරා පේපර්ස් වල, පැනමා පේපර්ස් වලින් සඳහන් වෙන ඒ නම්ගම් මට කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අපි අර විදේශ ශ්‍රමිකයින්ගේන ප්‍රේෂණ වලින් උත් අපිට මේ අපේ ආර්ථිකය හදාගන්න අපි දඟලන අවස්ථාවක. එතකොට අපේ රටේ සල්ලි අර විදේශයේ තැන් තැන් වල සංගවලා තියෙන ඒ පේපර්ස් වලින් එළිවෙච්ච ඒ මුදල් ආපහු අපේ රටට ලබා ගැනීම සඳහා ඔබතුමාලා මුදල් අමාත්‍යාංශය හැටියට මොකක්ද මේ වෙනකොට අරගෙන තියෙන ක්‍රමවේදය?
ගරු කථානායකතුමනි, මන්ත්‍රීතුමා මතු කරපු ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් විශේෂයෙන්ම ඔබතුමා ඊට කලින් අතුරු ප්‍රශ්නද විමසීමක් කළා. මේ විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවලට ලැබෙන ප්‍රමාණයන් වැඩි කරගන්න මොනවද ගන්න පියවරයන් කියලා. ගරු මන්ත්‍රීතුමා, මේකේ විශේෂයෙන්ම අපි දැක්කා 2022 අවුරුද්ද වෙද්දී, විශේෂයෙන්ම 23 අවුරුද්දේ මුල භාගයේදී මේ නම්‍යශීලී විදේශ විනිමය ප්‍රතිපත්තියක් අනුගමනය කරේ නැහැ. එතකොට ඒ හරහා ගරු කථානායකතුමනි, මේ විදේශ විනිමය අනුපාතය වෙළඳපොළ තීරණය නොකිරීම නිසා කිසියම් ආකාරයක කළු කඩයට යොමු වීමේ ප්‍රවණතාවයක් තිබ්බා. එතකොට ඒක අපි නිවැරදි කරලා තියෙනවා. දැන් ඒකේ ප්‍රතිඵල අපිට ලැබෙනවා.
හරි, භූමිසුදී විනාඩි 10ක් ගත ප්‍රශ්නෙට
ගරු කථානායකතුමනි, දැන් අපේ රටේ විශේෂයෙන්ම මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අපි
ගරු අමතුමා කෙටියෙන් උත්තර දෙන්න විනාඩි 10ක් ගත වුණා.
දැන් ගරු කථානායකතුමනි, මේකේ වෙන්නේ දැන් මේ අහන්නේ එක ප්‍රශ්නයක්. එතකොට ගරු කථානායකතුමනි, අපිට පුළුවන් නම් මේ පාර්ලිමේන්තුව ඇතුලේ විනයක් හදාගන්න මේ ප්‍රශ්නයට අදාළව අතුරු ප්‍රශ්න යොමු කරන්න. ඔබතුමාටත් ඒක පහසු වෙයි, කාලයත් අපිට ඉතුරු වෙයි. දැන් මේකේ වෙන්නේ ගරු කථානායකතුමනි මාධ්‍ය වෙනුවෙන් ජනප්‍රිය වෙන්නේ.
ඉතින් ඔබතුමාට ඒකට උත්තර දීම ප්‍රතික්ෂේප කරන්න ඔබතුමාට අයිතිය
තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගමන් කරන වැඩසටහන තුල මේ විශේෂයෙන්ම අපි දැක්කා අපේ රට කරප්ෂන් වල්නරබිලිටිස් වලට, ඒ කියන්නේ යම් යම් දූෂණ ක්‍රියාවලට වැඩි අවධානමක් තියෙන රටක් හැටියට තමයි හඳුනගෙන තිබ්බේ. එතකොට මේ ඉතිහාසයේ සිදුවෙච්ච යම් යම් කාරණා පිළිබඳව අවධානය යොමු කරලා අපේ රටේ අල්ලස්සා දූෂණ සම්බන්ධයෙන් වඩා විනිවිදභාවයකින් විමර්ශන කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම සුරක්ෂාම් දූෂණ සිදු වෙනවා නම්
එහෙම ගැටලුවක් තියෙනවා. ඔබතුමා උත්තර දීම ප්‍රතික්ෂේප කරන්න.
ඒකට දඩුවම් ලබා දෙන අවශ්‍ය නීති පද්ධතිය අපි සම්මත කරගත්තේ දැනට මාස කිහිපයකට කලින්. එතකොට මේ වැඩ කටයුතු වලදී අදාළ පාර්ශවයන්ට පුළුවන් පැමිණිලි ඉදිරිපත් කළා විමර්ශන කටයුතු සිදු කරන්න.
මුදල්
අමාත්‍යාංශය අවශ්‍ය නම් අපි ඒක ලබා දෙන්න සූදානම්.
හරි බොහොම ස්තුතියි. ඔව් මොකද වීරසමුණි මන්ත්‍රීතුමාගේ තියෙන ප්‍රශ්නේ ඉක්මනට අහන්න. විනාඩි 10ක් කෑවා මේ ප්‍රශ්නෙට.
කන්නේ නැහැ ඉතමත් අධිකාර ශානමත්තුමා මේ අදාළ ප්‍රශ්නෙට අතුරු ප්‍රශ්නයක් විදියට පැහැදිලි කරගැනීම සහ රජයේ සහ රටට බලගත් කාරණාවක්. ඔබතුමා සඳහන් කරපු ආකාරයට අපේ රටේ ප්‍රේෂණ අඩුවීම සහ වැඩිවීම සම්බන්ධව පහුගිය කාලේ අපි දැක්කා මෑත කාලේ විදේශ ප්‍රේෂණ අන්තික යම් මට්ටමකට පැමිණීම තියෙනවා. ඒක ඉතමත් හොඳ තත්ත්වයක්. යම් ප්‍රශ්නයක් තියෙනවා රාජ්‍ය අමාත්‍යාල දෙපළම ඉන්න වෙලාවේ මාලදිවයිනේ ගත කරන විදේශ ශ්‍රමිකයන්ට. මාලදිවයිනේ විශාල පිරිසක් අපේ අය රාජකාරී කරනවා. ඉතාමත් හඳ ඉහළ වෘත්තියන් වල මාලදිවයිනේ පඩි හම් වෙන්නේ මාලදිවයින රුපියා වලින් හම් වෙන්නේ. ඒක එහෙ බැංකුවල දාන්න ඕන. දැම්මෙන් පස්සේ අපේ බැංකුව දෙකක් එහෙ තියෙනවා කොමර්ෂල් එකයි ලංක බැංකුවයි. හැබැයි එයාලට යවන්න පුළුවන් වෙන්නේ ඩොලර් 250ක් විතරයි. ඩොලර් 1500 2000 3000 පඩි ගන්න අය ඉන්නවා. නමුත් එවන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ 250 300ක් විතරයි. ලංක බැංකුවේ මාසෙල 250යි කොමර්ෂල් එකේ 300යි. ඒක වුන් හදාගත් නීති රීති පද්ධතියක් තුල. ඒක තුල කරු ඇමැත්තුමනේ අපේ රටේ විශාල ප්‍රේෂණ ප්‍රමාණයක් අහිමි වෙනවා. ඒ වගේම උන්ඩියල් හරහා තමයි අනිත් එක එවන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම ඒ සල්ලි ටික එහෙ රටේ විවිධම් කරන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා ඔබතුමාගේ ගෞරවනීය අවධානය යොමු කරනවා මාලදිවයින සම්බන්ධ විදේශ සේවා නීති කාර්යාංශය මේකට මැදිහත් වෙලා තියෙනවා. නමුත් රාජ්‍ය බැංකුවක් ලංක බැංකුව කොමර්ෂල් බැංකුවක් සහ මුදල් අමාත්‍යාංශයෙන් පරිපාලනයක් වෙන එකක්. ඒක නිසා ඒ මාලදිවයිනේ ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ ටික සම්පූර්ණ ටික ලංකාවට එවන්න අවශ්‍ය මැදිහත් වීම කරන්න කියන එක ගෞරවනීය අවධානය යොමු කරනවා.
හරි. ප්‍රවිෂ්ටි ඇමතුමා. ඔව්.
මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා මේ කාරණේ මතු කිරීම සම්බන්ධයෙන්. මේ පිළිබඳව අදම අපි හොයලා බලලාගරු කතානායකතුමනි මේ සම්බන්ධයෙන් දැනුම් දීමක් කරනවා.
බොහොම ස්තුතියි. කිංග්ස් නෙල්සන් මැතිතුමා. ෆ්‍රාන්ස් ප්‍රශ්න අංක 9. රවුෆ් හකීම් මැතිතුමා ප්‍රශ්න අංක 10. ආන මහාමාර්ග ඇමතුමා පිළිතුරු දෙන්න. කවුරුත් නැත්.
ගරු කතානායකතුමනි ගරු රවුෆ් හකීම් මැතිතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු අයන්න එක ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කඩුගන්නාව සිට ගම්පොළ දක්වා විදුලි දුම්රිය මාර්ගයක් ඉදිරි කිරීමට පියවර ගෙන තිබේද? ඉදත් කරේ. ඉදත් ක්වෙස්චන් නෝ. මේ වන විට ගම්පොළ සිට මහනුවර දක්වාත් කඩුගන්නාව සිට මහනුවර දක්වාත් මහනුවර සිට වත්තේගම දක්වාත් ද්විත්ව දුම්රිය මාර්ගය ඉදිරි කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත මූලික සැලසුම් පිළියෙල කිරීම සඳහා හා ශක්්‍යතා අධ්‍යයනයක් සඳහා අවශ්‍ය පියවර ගෙන ඇත. අයන දෙක කහට පිටිය හා බෝතල පිටිය අතර පිහිටි දේවරාජ මාවත දුම්රිය රක්ෂිතය තුළ පිහිටා ඇති අතර ද්විත්ව දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී අදාළ සැලසුම් අනුව එම සමාන්තර මාර්ග පවරා ගැනීමට අවශ්‍යතාවයක් ඇති වුවහොත් දේවරාජ මාර්ගය ඇතුළු අනෙකුත් ප්‍රවේශ මාර්ග දුම්රිය රක්ෂිතයෙන් ලබා දිය හැකිය. 3. අදාළ මූලික සැලසුම් සකස් කර අවසන් වූ පසු මේ සම්බන්ධයෙන් සලකා බැලිය හැක. 4. ද්විත්ව දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා පුද්ගලික ඉඩම් භාවිතා නොකරන අතර දුම්රිය රක්ෂිතය පමණක් භාවිතා කිරීමට කටයුතු කෙරේ. එසේ වද පුද්ගලික ඉඩම් භාවිතා කිරීමට සිදු වුවහොත් තක්සේරු වටිනාකම මත වන්දි ලබා දීමට පියවර ගැනේ. 5. ඔව් දුම්රිය ධාවනයේ කාර්යක්ෂම කිරීම සඳහා ද්විත්ව දුම්රිය මාර්ගය ඉදිකිරීම අත්‍යවශ්‍ය කරුණක් වන අතර මාර්ගය දෙපස පදිංචිකරුවන්ට ආවම් බලපෑමක් සිදුවන ආකාරයට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අපේක්ෂාව වේ. එබැවින් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබන විකල්ප යෝජනා පිළිබඳ සලකා බලනු ලැබේ. අදාළ නොවේ.
මගේ පළමු ප්‍රශ්නය ඇමතුමනි, දැන් ඔබතුමා මේ මම නගා තියෙන ප්‍රශ්නයට අනුව මේ දේවරාජ මාවත පවරා ගැනීමට කටයුතු නොකර දුම්රිය රක්ෂිතයෙන් ඒක ලබා ගන්න පුළුවන් කියලා කිව්වට මෑතකදී මම කරපු නිරීක්ෂණ ශාරිකාවේදී එතන ඉන්න 2000කට වැඩිය වැසෙන ජනතාව කියා සිටින්නේ මේ පිළිබඳව හේලි සමාගමෙන් කණ්ඩායම පත් කරලා තිබෙනවා මේක නිරීක්ෂණය කරන්න. ඉතින් ඒගොල්ලන්ගේ සැලසුමට අනුව සම්පූර්ණයෙන්ම දේවරාජ මාවත අහිමි වෙනවයි කියන එක එතුමන්ලා ඒ පදිංචිකරුවන්ට කියලා තියෙනවා. ඒකෙන් සම්පූර්ණ මේ මාර්ගය අහිමි වුණාම පිටිපස්සේ තියෙන මහවැලි ගඟ පිටිපස්සටත් යන්න බෑ. ඊට පස්සේ ගම්පල මහනුවර මහමාර්ගයට පිවිසෙන්නත් ක්‍රමයක් නැහැ. මේක විශේෂයෙන්ම මේ දේවරාජ මාවත ඇවිල්ලා මේ සමාන්තරව දුම්රිය මාර්ගයට සමාන්තරව යන තවත් අතුරු මාර්ගයක්. ඉතින් ඒක තමයි පාවිච්චි කරන මේ පදිංචිකරුවෝ. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම අහිමි වෙන තත්ත්වයක් තමයි දැන් අර මැනුම් කටයුතු වලින් පස්සේ ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේ පිළිබඳවයි මේ ගැටලුව මතුවෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මේකට තවත් හේතුවක් තමයි එතන තියෙන බෝතලපිටිය ඓතිහාසික ගංගාතිලක විහාරය. ඒ විහාරයේ පිහිටීමත් එවාම කහටපිටිය ජුම්මාපල්ලියේ පිහිටීමත් එක්ක බැලුවාම ඒ මේ ආගමික සිද්ධස්ථාන දෙකම බේරගෙන කරන්න ගියා නම් අනිවාර්යෙන්ම මේ මාර්ගයේ අහිමි වෙන තත්ත්වයක් තමයි එතන උදා වෙලා තියෙන්නේ. ඒකයි මේ ප්‍රශ්නේ අපි නගන්නේ. ඔබතුමා කියන පරිදි දුම්රිය රක්ෂිතයෙන් විතරක් ගැනීමට එතන අපහසුතාවයක් තියෙනවා. ඒක නැවත පොඩ්ඩක් බලලා මේ පිළිබඳව විකල්පයක් පිළිබඳව පැහැදිලිව ඒ පදිංචිකරුවන්ට මේ 2000කට වැඩි ජනතාව විසා ජනාකීර්ණ ප්‍රදේශයක් ඒක ඒ පිළිබඳව අමාත්‍යාංශයේ යම් පියවරක් ගත යුතුයි කියලා මම ඉල්ලා සිටිනවා.
ගරු කතානායකතුමනි, පසුබිම් වාර්තාවේ පිළිබඳව වැඩිදුර විස්තර නැහැ. නමුත් මීළඟ උපදේශකාරක ස්වභාවයේදී මේ පිළිබඳව අධ්‍යයනය යොමු කළා. ඔබතුමාට පිළිතුරු ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්න.
ඒ වගේම දෙවැනි ප්‍රශ්නය මේ දැන් මේ විදුලි දුම්රිය මාර්ගයක් කිව්වහම ඒ මාර්ගය ආවරණය කරන වෙනම ආවරණ පද්ධතියක් තියෙනවා. ඒක ඇති කළාම මේ හරස් මාර්ග දැන් 10කට වැඩි හරස් මාර්ග මේ දේවරාජ මාර්ගයත් මේ ගම්පල මහනුවර මහමාර්ගයත් අතරේ තිබෙන හරස් මාර්ගය. පාසල් ළමයි යන්නත් අනිත් වැඩකට තුල මිනිස්සු මේ ධාවනය කරන්නටත් තියෙන මේ හරස් මාර්ග 10ක් අහිමි වෙනවා. එම අහිමි වෙනාම තවත් ගැටලුවක්. ඉතින් මේ මොකද මේ ආවරණය කරන වෙන ආවරණයක් එනවා මේ දුම්රිය මාර්ගය මේ විදුලි දුම්රිය මාර්ගයක් වුණාම. එතකොට හරස් මාර්ග පිහිටවීමත් අමාරුයි. ඉතින් ඒ ප්‍රශ්නයත් මේකට බලපානවා. ඒ පිළිබඳවත් ඔබතුමා මේ සාකච්ඡාවේදී අපිට පිළිතුරක් ලබා දෙන්න කියලා ඉල්ලා
සිටිනවා. බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 7 දෙවන වටය අහන්නේ ප්‍රශ්නේ රෝහණ බණ්ඩාර මහත්මයාගේ ප්‍රශ්නේ
නමවෙනි
ප්‍රශ්නය කිංග්ස් නෙල්සන් මහත්මයාගේ ප්‍රශ්නේ
සභාගත කරන
බොහොම ස්තුතියි. 27.2 ප්‍රශ්නය සජිත් ප්‍රේමදාස මහත්මයා.
ගරු කථානායකතුමනි, ඔබතුමාගේ අවසර ඇතිව ඉතාමත්ම කෙටියෙන් මට යොමු කරන්න තිබෙනවා කරුණු දෙකක් සභානායකතුමාට. සභානායකතුමා, අපි සක්වල වැඩසටහන යටතේ කුරුණෑගල පොළොගහවෙල අල් ඉර්ෆාන් විද්‍යාලයේ සහ මාලිගාවත්ත දරුසලාම් පාසලේ ඒ වැඩසටහන් ක්‍රියාත්මක කරනකොට මතුවුණු ප්‍රශ්නය තමයි ගුරු හිඟය බොහොම බරපතල විදිහට තියෙනවා. අල් ඉර්ෆාන් විද්‍යාලයේ ගුරුවරුන් 40ක් ඉන්න ඕන තැනක ඉන්නේ 21යි. ඒ වගේම මාලිගාවත්ත දරුසලාම් පාසලේ ගුරුවරුන් 63ක් ඉන්න ඕන තැන ගුරුවරු 33යි ඉන්නේ. එතකොට රටේම ඔබතුමා දන්නවා අපි දන්න විදිහට 40,000ක පමණ ගුරු හිඟයක් තිබෙනවා. ඉතින් මේ ප්‍රශ්නයට ඉතාමත්ම විධිමත් විසඳුමක් අවශ්‍යයි. මම මේ කරුණු ටික ඉදිරිපත් කරමින් පස්සේ ඔබතුමායි උත්තරය ලබා දෙන්න. මම බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මේ පාසල් දෙකේ මේ ගුරු හිඟයට විසඳුමක් ලබා දෙන්නට ඉදිරිපත් වෙන මේ පාසල් දෙකේ පමණක් නෙවෙයි මේ 40,000කගේ ගුරු හිඟය රටේම තියෙන ප්‍රශ්නයක්. ඒකට මම හිතන්නේ ඉක්මන් විසඳුමක් අවශ්‍යයි. එසේ නොවුනහොත් ඉදිරියට ක්‍රියාත්මක වෙන්නේ අපේ රටේ අධ්‍යාපනයේ අවිධිමත් ආකාරයට කියන එක මම කියන්න
කැමතියි. සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරපු පෙස්සම 22,000 පද්දරි බඳවා ගැනීමට මාස 9ක් තිස්සේ විභාග කළා ගිය සතියේ තමයි රිටන් සබ්මිෂන් දීලා ඉවර කළේ. දැන් ඕඩර් එක රිසර්ව් කරලා තින්නේ මම හිතනවා ඊළඟ සතිය දෙක තුලදී ඕඩර් එක දේවි. ඒතර ඒ ප්‍රශ්න විසඳ ගන්න බෑ. හැබැයි ඒ පිරිස දැන්ට පාසල් වල ඉන්නවා. ඔය 42000 ඒ 22000 අඩු කරන්න ඕනේ. ඊළඟට 13500 බඳවා ගැනීම සඳහා පළාත් සභා සියල්ලම මේ වෙන විට කටයුතු කරලා තිනවා. ඒකට රිට් ඕඩර්ස් දෙකක් තියෙනවා. දැන් අද තමයි මේ රිට් ඕඩර්ස් දෙකේම ඕඩර් එක දෙන්න තියෙන්නේ. ඒක දුන්නොත් අපිට ඒකත් විසඳෙනවා. තව 5500ක් බඳවා ගැනීමට ගැසට් නිවේදනය කළා. විභාගයේ සූදානම් කළා තිනවා රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, ගණිතය, තාක්ෂණ වේද සහ විශේෂ භාෂා. මේ ටික සම්පූර්ණ කිරීම මගේ ඉලක්කයයි. පෙබරවාරි මාසේ අවසන් වෙනකොට එතකොට මේ සම්පූර්ණ ප්‍රශ්න විසඳන්න පුළුවන්.
දෙවෙනි කාරණාව මට ඔබතුමාට මතු කරන්නට අවශ්‍යයි. ඔබතුමා දන්නවා මේ අපේ රටේ මහ ජනතාව කේන්ද්‍රීය කරගත් පොදු ජන අරගලයක් තිබුණා. මේ පොදු ජන අරගලයේදී විශේෂයෙන්ම ඒ අරගලයේ නියැලුණු ජනතාවට ලබා දුන්නු පොරොන්දුවක් තමයි ජනසභා වැඩසටහන බිම් මට්ටමේ ක්‍රියාත්මක කිරීම. ඇත්තටම ওই ජනසභා වැඩසටහන ඔය නම්මාරු වෙවි එන්නේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ආරම්භ කරපු ග්‍රාම රාජ්‍ය සංකල්පය යටතේ ඔබතුමාට මතක ඇති ග්‍රාමෝදය මණ්ඩල කියලා වැඩසටහනක් තිබුණා. ඉතින් ඔය ඔබතුමා දන්නවා ඉතින් ජනසවීය සමෘද්ධිය වුණා. ඒ වගේ නම්මාරු කර ආවේ අවුරුදු ගණනාවක් ගම්මුදාව ජන උදාන වුණා. ඒ කෙසේ වෙතත් දැන් රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ග්‍රාමෝදය මණ්ඩල සංකල්පය දැන් ජනසභා හැටියට ඉදිරිපත් වෙලා දැන් ඒ සංකල්පයේ අරගලයේ නියැලුණු අපේ රටේ තාරුණ්‍යයට විශේෂයෙන්ම ලබා දුණු පොරොන්දුවක්. හැබැයි මේ කාර්යය ක්‍රියාත්මක කරන්නට උත්සාහ දැරුවත් විශේෂයෙන්ම ආරංචි විදිහට රාජ්‍ය පාර්ශවයට සම්බන්ධ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ විරෝධතාවයක් තිබෙනවා කියන එක ආරංචි වෙනවා. ඉතින් මම ඉල්ලීමක් කරන ඔබතුමාට විශේෂයෙන්ම අරගලයේ නියැලුණු ඒ තාරුණ්‍යයට ලබා දුන්නු ඒ ජනසභා පොරොන්දුව, ඒ කියන්නේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ග්‍රාමෝදය මණ්ඩල සංකල්පය ක්‍රියාත්මක කරන්නට රජය කටයුතු කරන්නයි කියලා මම ඉල්ලීමක්
කරනවා. නී ජනසභා ලේකම් කාර්යාලයේ දැන් පිහිටුවලා තිනවා මාස කීපයකට පෙර. ඒ වගේම ඒ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබා දීලා තිනවා. ඊළඟ සති කීපය තුළදී එය ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ දැනට සකස් කරගෙන යනවා.
අවසාන කාරණාව තවශෙන්ම පාර්ලිමේන්තුවේ වේත්‍රධාරිවරයා ලෙස අමිල මෙහෙවරක නිරත වූ නරින්ද ප්‍රනාන්දු මැතිතුමා මම හිතන්නේ මේ මාසේ අග වෙනකොට විශ්‍රාම ගන්නවා. මම හිතන්නේ තවත් අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද ආරංචි
දවස තියෙනවා.
අවස තියෙන්නේ සභාගර්භයෙන් පිටනේ. මේ සභාගර්භය තුල මම පොඩි මේකත් දෙනවා.
නේද හවස තියෙනවා.
ආරයි. හැබැයි අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. 5 o'clock තියෙනවා constitutional council එක දාලා. හරි. හරි. එහෙනම් 5 o'clock මම ඒ අදහස් ටික ඉදිරිපත් කරන්න.
විෂයත දෙක ඇතුලේ ප්‍රශ්නේ තුමා.
කමන්නේ.
ඔව්.
මොකද නැතුමා? දැන්ට මේ රංජිත් සිම්ලා විටි මන්ත්‍රී ඇමතුමගේ මම මේ දරගන්න කැමතියි. ඔබතුමා දන්නවත් දන්නේ නැහැ යටිගන්තර නාගස්තන් වත්තේ. ඒ කියන්නේ ජනතා වස්සංගමතුර මණ්ඩලයේ අයිති නාගස්තන් වත්තේ මේ මොහොතේ. මම දැන් වතු අධිකාරිතුමත් ඒ අවස්ථාවේ මෙතන ඉන්නවා කියලා කිව්වා. මැණික් ගරන්ට පටන් අරන් තියෙනවා. ඒක ඔබතුමා දැනුවත් වෙලාද එහෙම නැත්නම් අවසරයක් ලබාගෙන මේ කටයුත්ත කරන්න කියලා මම දැනගන්න කැමතියි.
ගරු කතානායකතුමනි, පොඩ්ඩක් ඔබතුමා ආයෙ පැහැදිලි කරන පස්සේ. ඔව්.
ගන්තට ජනතා වස්සංවර්ධන මණ්ඩලයේ ඔබතුමාගේ අමාත්‍යාංශය යටතේ තියෙන නාගත්යන්ව වත්තේ මැණික් ගන්නවලු.
ආ
ඉතින් වතු අධිකාරතුමත් ඒ ස්ථානයේ ඉන්නවා කියලා කියන්නේ. ඉතින් දැන් මේ වත්තේ ඉන්න සේවකයෝ මට දැනුම් දීමක් කෙරුවා ඔබතුමාගේ මේ සම්බන්ධ පැහැදිලි කර ගැනීමක් කරන්න.
ඒ සම්බන්ධ කිසිම නීත්‍යානුකූල අවසරයක් දීලා නැහැ කතානායකතුමනි. මම දැම්මම මේක නීතිමය පියවර ගන්න උපදෙස් දෙනවා. ඔව් දැම්මම උපදෙස් දෙනවා.